ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසර මෑණියුරුනි වාසනාවන්ත පින්වතුනි කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මාසිකව අවසාන ඉරිදා දින පවත්වාගෙන යන භාවනාමය ධර්මදේශනා වැඩසටහනයි අද දවසට යෙදිලා තියෙනවා. මේ ධර්මදේශනා මාලාව තුලත් ඒ වගේම භාවනා උපදේශා තමන් කරගෙන යන භාවනාව සම්බන්ධව කරුණු කාරණා අපි පැහැදිලි කරේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ගිහි හෝ පැවිදි ශ්‍රාවකයන්ට සංසාර විමුක්තියට ඒකායන මාර්ගය ලෙස දේශනා කරපු සතර සතිපට්ඨානයේ ප්‍රායෝගිකව කළ හැකි භාවනා සම්බන්ධවයි. ඒ පිළිබඳව මේ පින්වතුන් සක්මන් භාවනාවත් ඒ වගේම ආනාපාන සති භාවනාවත් ගැන දිගින් දිගටම අපි මේ කාරණා ටික පැහැදිලි කරා. යම්කිසි පුජ්‍යලයෙක් ශ්‍රාවකයෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමත භාවනා ආදී දේවල් සිදු කරලා ආමිච පින්කම් ආදී දේවල් සිදු කරමින් ඒකායන මාර්ගය වන සතිපට්ඨාන භාවනාවක් පුරුදු කළ යුතුමයි. මේ සම්මා දිට්ඨිය ලබා ගන්න. සම්මා දිට්ඨිය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සංසාර විමුක්තියේ තියෙන දැක්ම කියලයි. දැන් සංසාරයේ හදන දැක්මක් අපිට තියෙනවා. ඒක සම්මා දිට්ඨිය කියන්නේ නැහැ. සංසාරගත සීලමු සත්‍යයන්ට දිට්ඨියක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒ දැක්මේ අන්තර්ගතය සංසාරය නිර්මාණය වීමයි. තර බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත සුවිශේෂී ධර්මය තමයි සංසාරයක් නිර්මාණය නොවන දිට්ඨිය අවබෝධ කර ගැනීම, දැක්මක් අවබෝධ කර ගැනීම. ඒ විතරක් නෙවෙයි, එවැනි දැක්මක අහම්මෙන් ගත්ත නෙවෙයි බුදුහාමුදුරුවෝ. දැන් සාමාන්‍ය සංසාරගත සුවිශේෂී පුජ්‍යලයන්ට මේ සංසාර නිමාව දකින දැක්ම අහම්බෙන් ලැබෙන. මේ අහම්බෙන් ලැබුණාට ඒක ලැබුණේ විදිහවත් කොහොමද, මේක තමන්ට ලැබුණේ තව කෙනෙකුට මේ ගැන කියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති පුජ්‍යලව ලෝකේ බිහි වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එයා උතුම්ම පුජ්‍යලේ. ඒ පුජ්‍යලයා තමයි පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේලාට මේ අනාදිමත් සංසාරයේ විවිධ ආමිෂ පින්කම්, එතකොට සමත භාවනා එහෙම කිරීම තුළ මේ සතරාතිපට්ඨානය නිරායාසයෙන් අහම්බෙන් වැඩිලා මේ දික්කිය ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ අනුව පසේබුදුරජාණන් වහන්සේ සංසාර විමුක්තියට පත් වෙනවා. එහෙම සාමාන්‍යයෙන් සංසාරගත සත්වයාට එවැනි තත්ත්වයක් උදා වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒක එදිට යොමු වෙන පුජ්‍යලයන් තුළ විශේෂ ගුණ, ඒ වගේ අධ්‍යාත්මික ගුණ, ආත්ම ගාණ, ජීවිත ගණනාවක් පුරුදු පුහුණු කරලා පත් වෙන දෙයක් මිසක් ගිහි තත්ත්වයේ උගාක්කල් ඉඳලා ජීවත් වෙන මිනිසයන්ටවත් සාමාන්‍ය මිනිසයන්ට සිදුවෙන දෙයක් නෙවෙයි. නමුත් මේ අපි එවැනි අය නෙවෙයි. අපි ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය. එතකොට ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වන අපි ගෞතම බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ මේ සම්මා දිට්ඨිය සම්බන්ධවමයි පුහුණුවේ. එතකොට අපේ පුහුණුවක් නෙවෙයි මෙතෙන්දී සිදු කළ යුත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පුහුණුව. දැන් එවැනි පුහුණුවක් ලබා ගන්න ගියාම මේ සම්මා දිට්ඨිය පිළිබඳව ගැටලු වර්තමානයේ අපි සෑම දෙනා ළඟම හැම ආකාරයකින්ම සෑම දෙනා ළඟම පැන නගිනවා. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? දැන් සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක සම්මා දිට්ඨියට සම්බන්ධ වෙච්ච දේවල් තමයි මෙන්න මේ වගේ ධර්මතා. යමී සංසාරගත සත්‍යයේ සම්මා දිට්ඨියට පත් වුණොත් මොහතකට එයා සෝවාන් වෙනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පත් වුණාම එයාගේ දිට්ඨියේ අන්තර්ගතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨියට පත් වුණාම බුදුහාමුදුරුව හොයාගත්තේ දර්ශනයටපත් වෙනවා. ඔය වගේ ඔක්කොම දේවල්. පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය අවබෝධ වෙනවා. තව විදිහකට කියනවා නම් ගොඩාක් කරුණු කාරණා ධර්මකාරණ ධර්මයේ තියෙන පරිසම්පාදේ අවබෝධ වෙනවා. මේ සෑම එකම තියෙන්නේ එකම සම්මා දිට්ඨියේ තියෙන ලක්ෂණයයි. දැන් අපිට අමතක වෙනවා අපි ශ්‍රාවකයෝ කියලා. මේ ශ්‍රාවකයෝ කියලා අමතක වුණාම හැම මනුස්ස ශ්‍රාවකයාටම සිදුවෙන ගැටලුව තමයි මේ සම්මා දිට්ඨිය මුලින් දැනගෙන ඊළඟට සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ කියන එක. මෙන්න මේක සම්පූර්ණ ධර්ම විරෝධී. අපි මුලා වෙන තැන. සම්මා දිට්ඨිය දැනගෙන ඉස්සෙල්ල දැනගන්න බෑ කාටවත්. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙනවා නම් එතෙන්දී සම්මා දිට්ඨි ලාභියෙක් වෙනවා. අහම්බෙන් මේ සම්මා දිට්ඨිය අවබෝධ වෙන්නේ එකම එක පුජ්‍යලයා එයා පසේබුදු හාමුදුරුවෝ. ඒක අහම්බෙන් වෙන්නේ. අහම්බෙන් වෙන්නේ කියන්නේ එයාගේ අධ්‍යාත්මික දියුණුව, ඒ පුහුණු වීම නැත්නම් සමත භාවනා අනාදිමත් චාලයක පුරුදු වෙලා එයා අහම්බෙන් අර සම්මා දිට්ඨිය හඳුනගන්නවා. හඳුනගත්තාම මෙතන මේක තමයි දුක නැති තැන කියලා එයා අවබෝධ වීම තුල ඒක ලබාගත්තේ කොහොමද කියලා ඒ අහම්දුරන්ටවත් තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් එවැනි තත්ත්වයක් තියෙද්දී වර්තමානයේ අපි සෑම දෙනාම මේ ශ්‍රාවකයේ විදිහට අපි වැරදි තීරණයකට එනවා. ඒ තීරණය තමයි මමත් සම්මා දිට්ඨියට නැත්නම් සෝවාන් වෙන්න ඕනේ. ඉස්සෙල්ල මට සෝවාන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක වැරදි. දැන් සෝවාන් වෙන්නේ ඉස්සෙල්ල සෝවාන් වෙන්න හදනවා. දැන් ඕක අපිට සාධාරණ වගේම එදා බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ හාමුදුරුවන්ට සාධාරණ වෙච්ච සමහර හාමුදුරුවන්ට තිබිච්ච ගැටලුවක් බව මේ පින්වතුන්ට මේ දීලා තියෙන කිංසූපම සූත්‍රයේ අනුව හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කිංසූපම සූත්‍රයේ තුල ඉන්න හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරුව ඇත්තටම වර්තමානයේ වැඩ සිටි හාමුදුරු කෙනෙක් නෙවෙයි. ලෞතර බුදුහාමුදුරෝ ජයමානෝ වැඩ සිටින කාලේ උන්වහන්සේ ළඟ හිටියේ හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවන්ගේ අදහසුයි මේ වාඩි වෙලා ඉන්න අපි හැමදෙනාගේම අදහසුයි මනා ගැළපීමක් තියෙන. ඒ කියන්නේ වර්තමානයේ අපේ අදහසුත් හරියට මේ සූත්‍රයට නිදාන වෙච්ච හාමුදුරුවන්ගේ සංකල්පනාමයි. ඒක නිසා වෙන් අපිටත් වාසියක් තියෙනවා මේ සූත්‍රයේ අන්තර්ගතය. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච කාරණා ටික එතකොට අපිට ලොකුවට බලපා. මේ හාමුදුරුවොත් මෙන්න මෙහෙම කෙනෙක්. එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටින කාලේ එතකොට මහරහතන් වහන්සේලා, සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා, කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා බිහි වෙච්ච කාලයක එතකොට දඹදිවක් ප්‍රචාරය වෙනවා මෙවැනි ධර්මයක් හොයාගත්ත අවබෝධ කරගත්ත උත්තම පුජ්‍යලේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ගොඩක් ඉන්නවා. ඒ ශ්‍රාවකයෝ කියනවා මෙතන දුක නැති තැනක් තියෙනවා. වෙන කිසි තැනක දුක නැති තැනක් හොයාගන්න බැරි වුණා. ඒක හින්දා මෙතන සත්‍යයක් තියෙනවා. මෙතන හරි දර්ශනයක් තියෙනවා. දැන් ඔය රාවි යනකොට සාමාන්‍යයෙන් ගිහි නමදිව හිටිය ගිහි පුජ්‍යලේකුට මේ ගැන ඇත්තනම උනන්දුවක් ඇති වෙනවා. මිනිස්සු කොච්චර හිටියා මෙවැනි උනන්දුවක් ඇති වෙන පිරිස ගත්තම බොහොම අඩුයි. දැන් මේ පින්වතුන්ටත් තේරෙනවා ලංකාවේ මිනිස්සු කොච්චර හිටියත් දැන් මේ පින්වතුන් වගේ මේ මාසිකෝ නැත්නම් සතිපතා මෙහෙම ඇවිදිලා මේ බණ භාවනා කරන්න ඕනේ කොහොම හරි මේ ජීවිතයේ අනික් කෙනෙකුට සාමාන්‍යයෙන් සිදු කරන දූ දරුවන් පෝෂණය කිරීම පමණකින් රැකී රක්ෂා කළ පමණකින් ගෙවල් දොරවල් හැදුවේ පමණකින් සෑහීමටපත් වෙන්න හොඳ නැහැ. ඊට වැඩිය අපේ ජීවිතය පිළිබඳව මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයට අනුගතව යමක් කළ යුතුයි කියන හැඟීමෙන් තමයි මේ හැමදෙනාම කටයුතු කරන්නේ. ඒ හැඟීම එතකොට තමන්ගේ පවුල ගත්තොත් සමාහයට එක්කෙනයි දෙන්නයිදී අනික අයටත් නැහැ. එතකොට ඒ සෑම දිනාටම මෙහෙම අදහස් එනවා කියන එක සිදු වෙන්නේ දැන් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ අපිට පුළුවන් තරම් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියන හැඟීමක් මිනිස්සෙකුට එනවා කියන්නේ එයාගේ පින. ඒ කියන්නේ පෙර පුරුද්දක්. එහෙම නැතුව මිනිස්සෙකුට එහෙම හිතෙන්න විදියක් නැහැ. දැන් කොහොම හරි මේ කියන මේ සූත්‍රයට අනුගත පුජ්‍යලයට එහෙම කෙනෙක්. මෙයාට අහම්බෙන් හිතෙනවා දැන් මෙච්චර මේ පිරිස මෙහෙම මහාන වෙනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැසිරෙනවා දුක නැති තැනක් නැත්නම් සංසාර විමුක්තියක් බලාපොරොත්තුෙන් කටයුතු කරන විශාල ගිහි පැවිදි පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ මගේ මාත් මේ සියලු කටයුතු අත්හැරලා උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ කියලා මහාන වෙනවා. මේක තමයි මේ හාමුදුරුවගේ තේමාව. දැන් අපිටත් ඒ ගතිය හැමම දිනවනේ. අපේ ජීවිතේ මෙහෙම ගත කරාට ඒ ජීවත් වෙන්නේ වෙමින් හිටියට අපි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන මතේ අපි ඉන්නවා. හැමෝම ඉන්නවා. නිකන් සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙන තරමින් සෑහීමටපත් වෙලා වැඩක් නැහැ කියන මතේ ඉන්නවා. මේක තමයි උතුම් අදහස. මේක ඕනමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. දැන් මේ හාමුදුරන්ටත් ඒ අදහසේ ඇත්තටම නිකන් ඉන්නේ අපි මේ පින්වතුන් වගේ පැවිදිත් වෙනවා. දැන් පැවිදි වෙලා මේ හාමුදුරුව හැබැයි එක වැරද්දක් කරනවා. මේ වැරද්ද තමයි හාමුදුරුවන්ට බලපාන්නේ. ඒ වැරද්දමයි අපිට පිහිට වෙන්නේ. දැන් මේ කියන හාමුදුරුව ඒ වැරද්ද කරේ නැත්නම් එදා අපිට මෙහෙම සූත්‍රයක් නැහැ. අපේ වැරදි හොයාගන්න බෑ. තේරුණා නේද? එතකොට තව ඇත්තටම බුදුහාමුදුරන්ගේ කාලේ යංකසි පුජ්‍යලයක් වැරද්දක් කරාද ඒ වැරදි කාර්යයත් අපිට උදව්කාරයි. තේරුණා නේද? මොකද අපිව බේරන්න දෙන්නේ ඒ වැරද්ද. දැන් මේ පින්වතුනුත් ඒක පිළිගන්න ඕනේ. මේ හාමුදුරුව නොහිටින්ද මෙච්චර වටිනා පැහැදිලි කිරීමක් ධර්ම දේශනාවක් අපිට ඉතුරු වෙන්නේ. තේරුණා නේද? එච්චර වටින හාමුදුරු කෙනෙක් ඒ අතින් බැලුවා. කරේ වැරද්ද. දැන් මේ හාමුදුරගේ වැරද්ද තමයි දැන් මේ හාමුදුරුව කල්පනා කරනවා දැන් මෙච්චර ඉන්නවා හාමුදුරුවෝ ඒ කියන නිවනකුත් තියෙනවා සංසාර විමුක්තියකුත් තියෙනවා දැන් මම පැවිදිත් වෙලා ඉන්නවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙලා ඉන්නවා ඒ අනුව දැන් විනය බුදුහාමුදුරෝ කියන විදිහට සීලයකුත් රකින්නවා වෙනසක් නැතුව අනික් අය වගේම ඒ වුණාට මේ දර්ශනය කියන්නේ මොකද්ද මේ නැත්නම් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා මට දැනගන්න ඕන ඉස්සෙල්ලා සිල් රකින්නවා මං අනිත් විදියට සාමාන්‍ය හාමුදුරු කෙනෙක් විදියට ජීවත් වෙනවා දර්ශනය කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ නෑ මම තාම. දැන් මෙහා එකට කල්පනා කරනවා එක එක්කෙනෙක් කතා කරනවා. මේ මොකද්ද මේ සෝවාන් වෙනවා කියන්නේ. දැන් ඕනතරම් ගිහියෙක්ව කතා කරන්න දෙයක් නෑනේ. ඕනතරම් හාමුදුරුවෝ ඉන්නවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා මේ ගැන ඉතින් මේ සම්මාදිට්ඨිය ලැබෙනවා සෝවාන් වෙනවා කියන එක අපිට දැන් තේරෙනවට වැඩි අපින් අහනවට වැඩි මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය අතරින් ඉහළට මේ ධර්මයේ ප්‍රගුණ කරපු පිරිසක් ඉන්නවා. මේ පිරිස අහවල්ලු මේ ධර්මයේ හොඳටම දන්නේ අය. ප්‍රවීණ. ඒ ප්‍රවීණ ධර්මදරයන් වහන්සේලා ළඟට ගිහින් අහන්න අපින් අහන්න ඕනේ නැහැ. අපිට වැඩි හොඳට ඒ ගැන කියා දෙන්න පුළුවන් කියන උත්තරේ තමයි ඉතින් එන්නේ. දැන් නම් ඒක එන්නේ නැහැ. දැන් මේ පින්වතුන් කාර්යාලයේදී සෝවාන් කියලා මොකද්ද කියලා ඇහුවාම ලිපි කාර්යාලයත් කියලා දෙනවා සෝවාන් වෙන විදිහ. තේරෙන්නේ දෙයි. මේක ධර්මයේ ප්‍රායෝගික පැත්ත අපිට නැහැ. මේ හාමුදුරන්ගේ තියෙන වාසනාව මේ හාමුදුරුවෝ ඉන්න කාලේ ඕනතරම් රහතන් වහන්සේලා ඉන්නවා. තේරෙනවා නේද? එතකොට දැන් වෙන කෙනෙක්ගෙන් හරි ඇහුවම කියනවා මේ හවල් හාමුදුරන්ගේ අහන්න එයා මේ ගැන හොඳට දන්නවා. අපින් අහන්න ඕනේ නැ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අන්තිමටම අවබෝධ කරගත්තේ ඉතින් රහතන් වහන්සේ බවට පත් වෙච්ච අය තමයි වෙ ඉන්නේ. මේ අයගෙන් අහගන්න එක. දැන් මෙහෙම මේ හාමුදුරුවෝ කරන්නේ දැන් ඕනේ යාට මොකද්ද? සෝවාන් කියන එක දැනගෙන සෝවාන් වෙන්න. තේරෙනවද? දැන් මේක තමයි දැන් මම කිව්වේ අපිට හරි වටිනවා කියලා. අපිටත් තියෙන ඔන්න ඔය රුදාවම තමයි. තේරෙනවද? සෝවාන් කියන්නේ මොකද්ද කියලා දැනගෙන සෝවාන් වෙන. තේරෙනවද? දැන් මේ හාමුදුරන්ට අහන්නේ ඕකමයි. දැන් මෙයා නිකන් ඉන්නේ අපිට වගේ අඩුපාඩුකුත් නැහනේ ඕන තරම් රහතන් වහන්සේලා ඉන්නවා. ඒකෙත් ඉන්නවා විවිධ විදිහේ හැරුත් හාමුදුරුව වෙන්න පුළුවන්, මහා කච්චප හාමුදුරුව වෙන්න පුළුවන්, කොට්ටික හාමුදුරුව වෙන්න පුළුවන්. මේ ධර්මයේ පිළිබඳ ප්‍රවීණ භාවයෙන් ඉහළයි මේ. දැන් අර මේ හාමුදුරුව එක හාමුදුරු කෙනෙක් කොහොම යනවා එක්කෙනෙ ළඟට. දැන් අහන්නේ මොකද්ද? දැන් මෙයාට ඕනේ සෝවාන් කියන දර්ශනයටපත් වෙනවා කියන්නේ මොකද්ද කියලා වාචිකව අහනවා. ගෞරවයෙන් අහනවා. එතකොට දැන් පළවෙනි කොහොම හාමුදුරුව හතර නම ළඟට මෙයා යනවා. යන ඔක්කොම හාමුදුරන් වහන්සේලා සැබෑවටම රහතන් වහන්සේලා වියේ. මොකද අඩුපාඩුවක් නැහැනේ ආයේ බාගෙට දන්න කෙනකින් අහන්න උවමනාවක් නැහැනේ ඕන තරම් ඉන්නවනේ. එතකොට ඒ නිසාමයි මෙයා යනවා හාමුදුරු ළඟට. එක්කෝ මේ සූත්‍රයට අනුව අපිට තියෙන්නේ හතර දිනක් මුණ ගැහිලා හද අහනවා කියලා මේ හාමුදුරු. සමහර විට හතර දිනෙන්නේ 100ක් විතර දිනකින් අහන්න ඇති. උත්තර හතරක් ලැබෙන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තිබුණා නම් ඔක්කොගෙම අහනවනේ නේ. තේරෙනවනේ. දැන් ඒක අම්මෙන අම්මෙන ලොකු මෙයා වැඩි හිටියෙන් නම් මෙයා ධර්මයේ ඉන්නවා කියලා හිතනොත් අර හාමුදුරුවෝ අහනවා මොකද්ද මේ සෝවාන් වෙනවා කියලා. නෑ යා උත්තරයක් දෙනවා. නෑ ඔහොම අහපුවම උත්තර ගත්තම මෙයාට උත්තර හතරක් ඉතුරු වෙනවා. හැමෝම කිව්වේ උත්තරවල තියෙන්නේ කාරණා හතරයි. තේරෙනවනේද? ඔන්නේ කාරණා හතර තමයි මේ සූත්‍රයේ මුල්ම කොටස. ඒ කියන්නේ මේ හාමුදුරුව අහනවා සෝවාන් වෙන්නේ සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? දර්ශනයටපත් වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න මේ උත්තර හතර ওই සූත්‍රයේ මුලින් තියෙන අපි ඒක කෙටියෙන් බලමු. මුලින්ම ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක අනුව තමයි මේ සූත්‍රයේ තියෙන සාරභාර ධර්මයේ එළියට ගන්න පුළුවන් වෙන්නේ. මේ හාමුදුරුව ගිහිල්ලා මුලින්ම අහපුවා මේ එක හාමුදුරුව කෙනෙක් දෙන උත්තරේ තමයි දැන් අහන්නෙත් මෙහෙමනේ. එවත්නි භික්ෂුවගේ දැකීම කොපමණකින් පිරිසිදු වූවක් වේදයි ඇසුවේය. දැකීම කියන්නේ මේ දර්ශනේ නැත්නම් සම්මා දිට්ඨිය කියන එක. බුදුහාමුදුරන්ගේ දර්ශනය කොහොම වුණොත්ද දර්ශනයටපත් වුණා කියන්නේ කියන අදහස තමයි මේකේ තියෙන්නේ. එතකොට ඒ පළවෙනි උත්තරේ තියෙන්නේ මෙහෙම එකක්. මේ උත්තර ටික බලන්න පිළිවෙලට හදා ගන්න පස්සේ කොලයක් දෙන්නේ එකයි. පස්සෙත් මේ ගැන හිතන්න ඕනේ ඔයගොල්ලෝ. මේ බණගෙන ඇවැත්නි යම් තැනක පටන් මහනතෙම ස්පර්ශ ආයතනයන් 6 දෙනාගේ පහළ වීමද විනාශ වීමද තත්ත්ව පරිද්දෙන් දනීද ඇවැත්නි මෙපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වූයේයි කියමු. දැන් බලන්න පළවෙනි මෙයාට ලැබුණ එක උත්තරයක් තමයි සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද කියලා අහපුවම ඔව් වික්ෂුවක් දැන් හාමුදුරුවනේ මේ කියන්නේ. එතකොට සූත්‍රයට එන්නේ හාමුදුරුවෝ කී කට්ටිය නෙමෙයි මේකේ අන්තර්ගතය. කවුරු හරි හාමුදුරු කෙනෙක් මේ ස්පර්ශ ආයතන 6 ඇතිවීමයි නැතිවීමයි අවබෝධ කරගත්තා නම් එයා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා කියනවා අපි. තේරෙනවද නේද? දැන් ඔන්න එක උත්තරයක්. දැන් මේ හාමුදුරන්ට මේක තේරෙන්නේ නැහැ. දැන් ස්පර්ශ ආයතන 6 තේරෙන්නේ නැතුව නෙමෙයි. තේරෙනවද නේද? ආයතන 6 කියන්නේ ඉතින් මේක දන්නවා ඈ ස්කන්න ආසාදී මේ ඉන්ද්‍රියන් 6නේ කියන්නේ ආයතන 6 කියලා. ඔය ආයතන 6ට මේ ඇතිවීමයි නැතිවීමයි පහළවීමයි නැතිවීමයි ගැන තේරුනොත් දර්ශනයටපත් වෙනවා කියන එක රහතන් වහන්සේ කිව්වට මේ හාමුදුරන්ට මේක විශ්වාස කරන්න ප්‍රත්‍යක්ෂයක් නැහැ. දැන් මේක තේරෙන්න බෑ ප්‍රත්‍යක්ෂ වශයෙන්. නිකන් අහලා දැනගන්න පුළුවන් කියවන්න පුළුවන් එතකොට. තේරුණානේ. එතකොට අහලා දැනගෙන කියෝලා නිවන් දකින්න බෑ කාටවත්. තේරුණානේ. දැන් අපිටත් වෙන්නේ එහෙමයි. අපි එහෙම අහලා දැනගෙන කියෝලා දැනුම පරික්ෂා කරලා නිවනක් දකින්නවා නම් ඒක දැන් ලංකාවේ නම් මහල පොඩි ළමිනුත් දකින්නෝ බෙලක් එලාට. ඒ නිවන බුදුහාමුදුරන්ගේ නිවන නෙවෙයි. ඒ නිවන එතකොට විභාග කොමසාරයේ තියෙන නිවන. තේරුණානේ. දැන් උත්තරයක් දැනගෙන මොන හරි කරුණු කියලා නිවන් දකින්න ඕන කොමසාරිසි නිවන. විභාගයක් නෙවෙයි. විභාගේ සමත් වෙනවා. තේරෙනවද නේද? පෙළකයට වර්තමානයේ හිම නිවන් තියෙනවා. පෙළකය විභාගකම සාරගිනි නිවන දකින්නවා. පෙළකය පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ නිවන දකින්නවා. මහාචාර්යවරුන්ගේ නිවන දකින්නවා. දැන් බුදුහාමුදුරන්ගේ නිවන සම්බන්ධයක් එතන නැහැ. තේරෙනවද නේද? දැන් මේ හාමුදුරන්ට ওই ගැටලුවම එනවා. දැන් මා රහතන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම වුණාම දර්ශනයටපත් වෙනවා. ස්පර්ශ ආයතනේ ඇතිවීමයි නැතිවීමයි හරියට දැනගත්තොත් දකින්න කෙනා අවබෝධ කරගත්ත කෙනා සෝවා. තේරෙනවනේ? දැන් රහතන්ට තේරෙන්නේ නැහැ. ඔක විශ්වාස කරන්න බෑනේ. මොකද එහෙම වෙලා නැහැනේ හාම්. තේරෙනවනේ? ওই වචන ටික කිව්වා කියලා යාට තේරෙන්නේ නැහැ. මේක එහෙම එකක් වෙන්නේ කොහොමද කියලා යාට ප්‍රශ්නයක්. දැන් මේ හාමුදුර ඒක අත්හරින්නේ නැහැ. ඊගාට තව එක්කෙනෙක් හොයාගෙන යනවා. මොකද වෙන මේක මේ විදිහේ එකක් නම් මට තේරෙන්නේ නැහැ. තව ඊට වැඩිය හොඳ උත්තරයක් ලැබෙයි කියලා විශ්වාසයෙන් යනවා. අහන්න. තව රහතන් වහන්සේ කෙනෙක් ළඟට. ගිහින් අහනවා මේ ප්‍රශ්නේ. ඒ හාමුදුර දෙන උත්තරේ දෙන්නේ ඊට වෙනස් එකක්. ඉතින් මෙයාට සතුටකුත් ඇති වෙන්නේ නැති උත්තරේ වෙනස් නේ අර උත්තරේ නෙමෙයි දෙන්නේ. ඒ හාමුදුර කියන්නේ ස්පර්ශ ආයතන ගැන. ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් ගැන කියන්නේ. එයා කියන උත්තරේ වෙන එකක්. ඕ මේ පංච උපාදානස්කන්ධය ඇතිවීමයි නැතිවීමයි දැක්කොත් කවුරු හරි එයා සුවා. නමුත් ඒ දැන් ස්පර්ශ ආයතනයේ ඇතිවීමයි නැතිවීමයි තේරෙන්නේ නැති හාමුදුරන්ට ප්‍රත්‍යක්ෂ නැති කෙනාට පංචස්කන්ධය ඊට වැඩි ප්‍රශ්නයක්. දැන් එන්නේ ප්‍රශ්නේ දැන් එයාගේ එන උත්තර මුල් එක තරම්වත් දෙවෙනි එක තේරෙන්නේ නැහැ. තේරෙනවා මේක පිළිගන්න බෑ. එහෙම ලෝවාම වෙන්න බෑ කියලා තමයි එයා හිතන්නේ. තේරෙනවා මේ කියන එක බොරු. මෙහෙම එකක් නෑ ඔයිට වැඩිය තේරෙන්නේ බෑ මේ මෙච්චර මේ ධර්මය අවබෝධ කරගත්තා නම් මොකක් හරි මේක ඇත්ත කතාවක් කියා ගන්න පුළුවන් වෙන්නේ බෑ අවබෝධ වෙච්ච අයට කියන මතේ තමයි ආයි. තේරෙනව නේද? දැන් ඔයගොල්ලෝ තින්නේ ඒකම තමයි. තේරෙනව නේද? මෙයා ලෝවා නම් ඇයි කියන්න බැරි? හරි දෙයක්. තේන්පනි ඒ කියන්න බෑ කියන්නේ හොවන් නෙමෙයි. ඒ හාමුදුරන්ට ඕකම තමයි මේ දෙවෙනි කෙනාගෙන් ඇති. දැන් නිකන් ඉන්න ඕනේ නැත. ඕන තරම් රහතන් වහන්සේලා ඉන්නවා. යනවා මෙයා තව එක්කෙනෙක් ළඟට. ගියාම ගිහිල්ලා ආනවා ඊගාට. මේ සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය ලැබෙනවා කියන්නේ මොන වගේ එකක්ද? තේන්වන්නේ? ඒකට ඒ තුන්වෙනි හාමුදුරුව දෙන උත්තරේ ඊට වෙනස් එකක්. මොකද්ද කියන්නේ? ඔව් දැන් ඒ හාමුදුරුව කියන්නේ තවත් ගැටලු ඒක තේරෙන්නේ නැති එක. සතර මහා භූතයන්ගේ පහළ වීමයි විනාශ වීමයි දකින්නවාද එතන සම්මාදිට්ඨිය ලැබෙනවා. තේරෙනවනේ? දැන් ඕකත් ඉතින් ගැලපෙන්නේ නැහැ නේ. ඒක වෙන්නත් බෑ. මෙයක් හොවන්නේ නැහැ. මේ රහතන් වහන්සේ නෙමෙයි බොරුකාරයි. දැන් එයාගේ තීරණේ ඒකයි මේ හාමුදුරුවා. මේ බොරුකාරයෙක් කියලා තීරණය කරනවා. ඊළඟට ඒක අත්තරින් නැතුව හතරවෙනි කෙනෙකුත් හොයනවා. හතරවෙනියෙන් අහනවා අහපුවා මේ රහතන් වහන්සේ දෙන උත්තරේ ඊටත් අමාරුයි. ඔව් මොන සියලු ධර්ම ඇතිවීමයි නැතිවීමයි දැක්කද එතන සෝවා. තේරෙනවනේ? ඒ කියන්නේ යංගෙන්ජ සමුදේ ධම්ම සම්බන්තා. ඔව් දැන් ඇත්තට මේ උත්තරේ දෙන්න ඇත්තේ හුඟක් වෙලාවට සරියුත් හාමුදුරුවෝ හෝ සරියුත් හාමුදුරුවන්ගේ ගෝල පරම්පරාවේ. තේරෙනවනේ? මොකද සරියුත් හාමුදුරුවන්ගේ ධර්මය අවබෝධ කරගත්තේ මේ සිද්ධාන්තයකට අනුවයි. තේරෙනවනේ? එතකොට දැන් ඒක අපි එහෙම කිව්වා කියලා මේක හරි කියන එක නෙමෙයි මම මේ කිව්වේ. දැන් මේ හාමුදුරන්ට වෙච්ච දේ ගැනයි අපි දැනගන්න ඕනේ. දැන් කොහොම හරි මේ උත්තර හතර මහා මේ හාමුදුරෝ තීරණයකට එන්නේ මේ ඔක්කොම බොරුකාරයි. මමයි රැවටුනේ. තේරෙනවා නේද? මේ සංසාර විමුක්තියක් ගැන බුදුහාමුදුරෝ කිව්වට මේ ගෝලියොත් අවබෝධ කරගත්තා කිව්වම මෙලෝදිහක් අවබෝධ වෙච්ච කට්ටියක් නෙමෙයි මේ ඉන්නේ. මම තමයි මුලා වෙලා මේ මහාන වෙලා ඉන්නේ කියලා අදහස තමයි මෙයාට ආවේ. දැන් එහෙම නිවනක් හරි දුක නැති තැනක් හරි රෝවාම් වුණා නම් ඒක කියා ගන්න පුළුවන් වෙන්න එපා. තව මිනිහෙකුට තේරෙන විදිහකට. දැන් මේ එක්කෙනෙක්ව කියන කතා තේරෙන්නේ නැහැ. ඒක හිඳලා මේක බොරුවා. මේ හාමුදුරුවෝ කරන්නේ බොරුවා. බුදුහාමුදුරුවෝ කරන්නේ මේ මිනිසු ටික රවට්ටපු එක. ඕක තමයි යාගේ තීරණය. තේරෙනවා නේද? දැන් මම මේකෙන් හක් වෙලා යන්න ඕනේ. මේ වැඩි හරියන වැඩක් නෙමෙයි මේගොල්ලෝ බොරු කරන්නේ. කියලා හිතලා ආය කල්පනා කරනවා මෙයාගේ වාසනාවකට නෑ මම මේ මහන්න ඕනේ බුදුහාමුදුරගේ තේරෙන්නේ දැන් එන්නේ එක තමයි මෙයාට වාසු වාසනාව දැන් මෙච්චර වෙලා තීරණය ගත්තේ දැන් යනවා යන්නේ මේගොල්ලෝ බොරු කියන්නේ බුදුහාමුදුරු බොරු කරන්නේ මේ රහතන් වහන්සේලා කියනයි රැවටිච්චයි ටික මේක මුලාවක් ඒක හින්දා මං යනවා යන්න කියලා හිතපුවා තමයි ආය මතක් වෙන්නේ නෑ මම යන්න කලින් බුදුහාමුදුරු මුණ ගැහෙන්න ඕනේ දැන් ඔන්න ඔතන තමයි බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා මේ සංසිද්ධිය ඔක්කොම මෙයා කියනවා මට මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා මට වොමුනා වුණා ඇත්තටම මේ සෝවාන් වෙනවා සම්මා දිට්ඨිය ලැබෙනවා කියන්නේ ඔබ වහන්සේලා මොකද්ද කියලා දැනගන්න. එහෙම දැනගන්න අවශ්‍ය වෙලා ඔය මේ ශාසනයේ ඉන්නේ ඉහළම හාමුදුරුවෝ හතර දිනකින් මම විමසුවා. උත්තර හතරක් දුන්නා හතරම පරස්පරයි. ඒක උත්තරේකුත් නැහැ. ඒවැ ඇති අපිට තේරණෙහිකුත් නැහැ. මේක බොරුව. තේරුණානේ දැන් බුදුහාමුදුරණ කියන්නේ ඒක මේක බොරුවා. දැන් අවංකව කියනවා මට දැන් එපා වෙලා ඉන්නේ. දැන් මම මේ ටික අහක් කරන්න යනවා. දැන් බලන්න එතෙන්දී බුදුහාමුදුරුවෝ මේ අර මේ මේ උත්තර හතර ගැන බුදුහාමුදුරුවෝ දැන් දන්නවනේ මේ උත්තර හතරේ වැරද්දක් නැහැ. තේරුණා නේද? මේ රහතන් වහන්සේලා දීපු ධර්මයේ වැරද්දක් නැහැ. දැන් වැරද්ද කියන්නේ මොකද්ද මේ මේ නොදන්න ආධුනික හාමුදුරුවෝ ගත්තේ ක්‍රියාමාර්ගය. බුදුහාමුදුරුවෝ වෙන්නපු එක කරන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න එදා වුණත් අතීතයේ වුණත් වර්තමානයේ වුණත් අනාගතයේ වුණත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් බුදුහාමුදුරුවෝ උපදේශක් දීලා තියෙනවා. මේ ධර්මයේ කාට හරි අවබෝධ වෙන්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ සම්පූර්ණය තමයි සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය හා කෘතඥ ඥානය. තේරුණා නේද? දැන් සෝවාන් කියන එක එහෙම එකක් තියෙනවා කියලා අහගන්න ඕනේ. නමුත් අහපු පමණින් සෝවාන් වෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් නිවන කියලා එකක් දුක නැති තැනක් තියෙනවා කියලා අහගන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා කියලා විශ්වාස කරන්න ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ඒක තවත් ශ්‍රාවකයෙකුට අවබෝධ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න ඕනේ. ඔකට කියනවා සත්‍ය ඥාන. තේරුණා නේද? එහෙම විශ්වාස කරලා ඉගෙන ගත්තට යාට දුක නැති තැනක් අවබෝධ වෙන්නේත් නැහැ නිවන් අවබෝධ වෙන්නේත් නැහැ සම්මාදිටිය ලැබෙන්නේත් නැහැ. එහෙම දැක්මක් ඇති කරලා සත්‍ය ඥානයේ තියෙන ශ්‍රාවකයා ඊළඟට ඒ தත්ත්වයටපත් වෙන්න සම්මාදිටිය ලැබෙන කෘත්‍යයන් කළ යුතුයි. තේරුණා නේද? දැන් මේ හාමුදුරුවන්ගේ අඩුවත් මොකක්ද වෙන්නේ? දැන් මෙයා යන්නේ සත්‍ය ඥානයේ හොයලා. නැහැ ඔයගොල්ලොත් එහෙම නෙවෙයි. මේකයි මං කිව්වේ මේ අපිමයි මේ. මේ හාමුදුරුවෝ අපි දෙන්නේ නෙමෙයි එක්කෙනේ. තේරුණා? අපි කියන්නේ සත්‍ය හොයාගන්න. සත්‍ය ඥානයට ඕනේ කරුණු හොයනවා. කෘත්‍ය කියන එකය මග හරින. තේරුණා නේද? දැන් මේ වැරද්ද දැන් බුදුහාමුදුරුවෝ විසඳන්නේ වෙන විදිහකට. දැන් මේ මෙහෙම එකක් එයාට එයා පිළිගන්නේ නැහැනේ දැන් කෘත්‍ය නොකර සත්‍ය එක එක්කෙනාගේ අහලා නිවන් දකින්න යනවා. එතින් තව තව පැටලෙනවා. අවසානයේ මේක බොරුවක්. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බොරුකාරී. මේ රහතන් වහන්සේලා යාට රැවටිච්ච කට්ටියක්. මේ මතේනේ දැන් මෙයාගේ දීටි. තේරුණා නේද? එතකොට වර්තමානයේ අපිටත් ඕකමයි වෙන්නේ. මේ කට්ටිය රැවටිච්ච අය. තේරුණා? එහෙම එක මේ ක්‍රමේ හරියන්නේ නැහැ. ඕ අපි රැවටෙන්නේ ඔන්න ඔය විදිහට. තේරුණා නේද? මේ ක්‍රමය හරියන්නේ නැහැ. දැන් කොහොම හරි මෙහෙම වෙලා තියෙද්දි බුදුහාමුදුරුවෝ මේකට විසඳුම දෙන්නේ අමුතු ක්‍රමයකට. බුදුහාමුදුරුවෝ මෙතෙන්දී අර හාමුදුරුවන්ට මොකවත් දොස් කියන්නේ නැහැ. දැන් ඒ හාමුදුරුවන්ට බනින්නේ නැහැ. මං මගේ ඕලේ නෙමෙයි. ඔය ඒ කියන හාමුදුරුවන්ට මගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මං කියපු විදිහට කරේ නැහැ කියලා දොස් කියන්නේ නැහැ. තේරෙනව නේද? අර උත්තර දීපු හාමුදුරුවන්ට දොස් කියන්නේ නැහැ. මේ හාමුදුරුවෝ ඉන්නේ தත්ත්වයට ගැලපෙන්න කතාවක් කියලා. තේරුණා නේද? ඔන්න බුද්ධ ඥානී හැටි. ඒ කතාව තමයි අපිට වැදගත්. ඔව් කතාව එයා දැන් සම්මාදිට්ඨිය දන්නේ නැති වුණාට හාමුදුරුවන්ගේ මහානකම උනත් දන්නේ නැති වුණාට එයා පරිසරයේ ජීවත් වෙච්ච හින්දා ගස් පොළන් දන්නේ. තේරුණා නේද? දැන් ගස්කොලන් එක්ක මෙයාට ඒ දැනුම හරහා බුදුහාමුදුරුවෝ කතාවක් කියනවා. සත්‍ය එයාට තේරෙන පරිසරයේ තියෙන කතාවක්. ඒ කතාව තමයි මෙහෙම අහනවා. දැන් යම් කිසි බුද්ධලෙක් ඉන්නවා කෑල ගහ ගැන දන්නේ නැති. කවදාවත් කෑල ගහ හඳුනගෙන නැහැ. ඒතර කෑල ගහ කියන්නේ අපි මේ ඉන්දියාවේ කෑල කියලා කියන්නේ පාලියෙන් සාමාන්‍යයෙන් මෙහිදී භාවිතා කරන ඔය මොකද්ද? ඔය එරබදු ගහ කියන එක අපි නම් කෑල කියන වෙන ගහකට. නමුත් ඒ පාලි භාෂාවෙන් එහෙම එරබදු ගහට කියන්නේ කෑල ගහ. එතකොට මේ ආහම්දුරන්ගේ අහනවා ඔබ දන්නව නේද කෑල ගහක් දන්නේ නැති කෙනෙකුට කෑල ගහක් හඳුනගන්න ඕනේ. එතකොට එයා කෑල ගහ හඳුනගන්න කාගෙන් හරි අහනවා ගිහිල්ලා දන්නේ කෙනෙක්ගේ කෑල ගහ දන්නේ අය ඉන්නවනේ. දන්නේ අයගෙන් අහනවා මේ කෑල ගහ මොන වගේද කියලා. එතකොට උත්තරයක් දෙනවා. කෑල ගහ දන්නේ කෙනා කියනවා මෙන්න මේ ලක්ෂණ දිනන ගහේ එවැනි ගහ කෑල ගහ. ඔයාට හඳුනගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවනේ? කොහොම ඊට පස්සේ එයාට ඒක ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ කියන හඳුනගන්න ලක්ෂණ මදි. මොකද කිව්වට කෑල ගහ හඳුනගන්න තරම් ප්‍රමාණවත් දැනුමක් ඉන්නේ නැහැ ඒකේ. එයා තව කෙනෙක්ගෙන් අහනවා. එතකොට කෑල ගහ ගැන තව උත්තරයක් දෙනවා. ඒ කෑල ගහේ තියෙන ලක්ෂණයක්මයි. තේරෙනවනේ? කොහොම උත්තර හතරක් ගැන කියනවා. මේ උත්තර හතර ඇත්තටම කෑල ගහට ඍතු හතරට පොදු වෙච්ච උත්තර හතර. තේරෙනවද? මේක ප්‍රායෝගිකයි. දැන් ඒකේ තියෙන බලන්න උත්තර හතර තියෙන බොහොම සරල උත්තර හතර. දැන් කෑල ගහ මොන වගේද කියලා නොදන්න කෙනා දන්න කෙනකින් අහපුවා එක්කෙනෙක් දෙන උත්තරේ තියෙන්නේ ඒක දැවිච්චි කණුවක් වගේ. පිච්චිච්ච කණුවක් වගේ කියන්නේ ගහක් පිච්චුණාට පස්සේ තියෙන කළු පාට ස්වරූපයක්. ආන්නේ වගේ කියන්නේ කෑල ගහේ එක ඍතුවකදී කඳේ ස්වරූපයයි. තේරුණා නේද? දැන් ඒක වැරද්දක් නෙවෙයි. ඒ කෑල ගහේ දකින්න පුළුවන් ලක්ෂණය. තව කෙනෙක්ගෙන් අහපුවම කියනවා කෑල ගහ කියන එක එහෙම නෙවෙයි හඳුනගන්න ලේසි. මාස් වැදිලි වගේ එල්ලෙනවා. ඕ දැන් මල් පිපුණ කාලේ නේද තියෙන්නේ හැමදාම එහෙම එකකුත් නැහැ. ඉතින් ඒකත් දැන් හඳුනා ගැනීම ලක්ෂණයක්. තව එක්කෙනෙක්ගෙන් අහපුවම කියනවා කෑල ගහ ඔව් දැන් සාමාන්‍යයෙන් හොඳට වැඩිච්ච ලස්සනට තියෙන නුග රූපක් වගේ. ඒ කියන්නේ වැහිලා තියෙන නේද? ඔව්. බෝගහක් වගේ හොඳට කොළ වැවිලා ඒ කාලයක් තියෙනවා. ඈ නෑ. ඒ තව එකක් කියනවා ඒ කඳ ගැන කියන්නේ. අර කොළ ගැන කියන්නේ. වැවිච්ච නුග ගහක් වගේ කියලා කියනෝ නේද ඒකට? බලන්න. තව එක තැනක කියනවා කෑල ගහ කඳ බැලුවොත් මාර ගහක ඉරිතලල වගේ. බලන්න උපමාව. මොනේ මාර ගහ වගේත් නෙමෙයි. මාර කඳ වගේ නෙමෙයි. මාර කඳක ඉරි අර මේ කිරිබත් කොටු වගේ ඉරි වැටුණා කියන එක නෙමෙයි කියන්නේ. ඔන්න ඔය වගේ කඳක් තියෙනවනේ ඒක කියලා ගහ. දැන් මෙයාට මේ උත්තර ටික කියලා දැන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා රහම්දුරන්ගේ. මේ උත්තර හතරෙන් වැරද්දක් තියෙනවා. මේ කෑලා ගහගෙන නෙමෙයිද කියන්නේ. දැන් ඇත්තටම එක එක ඍතුවලදී කෑල ගහේ ස්වරූපමයි. මේ ස්වරූප වලින් කෑල ගහ හඳුනගන්න පුළුවන්. ඉතින් නම් කියනවා එහෙමනම් අර හාමුදුරුවෝ දීපු උත්තර ටිකත් ඔය වගේමයි. තේරෙනව නේද? ඒ කියන්නේ මේ උත්තර වල වැරද්දක් නැහැ. උත්තර හතර. ඒ කියන්නේ කෑල ගහ පිළිබඳව උත්තර හතර හරිනම් ඔය මේ දර්ශනය මොකක්ද කියලා විමසන්න ගිහිල්ලා අර ආමතුරවරු දීපු උත්තර ටිකත් ඔය වගේමයි. ඇත්තක් ඔය කියන්නේ. ඇත්තක් තමයි කියන්නේ. ඒ වුණාට හඳුනගන්න බැරි අර කෘත්‍ය නැති හින්දායි. තේරෙනව නේද? එතකොට මෙන්න මෙතනින් පස්සේ තමයි මේ අපිට වටිනාම බුදුහාමුදුරන්ගේ වෙන කිසිම සූත්‍රයක මෙන්න මේ පැහැදිලි කිරීම නැහැ. මෙතනින් පහළ තියෙන. තේරෙනව නේද? දැන් මේ තෙන්තන ගාන පැහැදිලි කිරීම සූත්‍රවල දකින්න පුළුවන් විවිධ ස්වරූප තියෙනවා. නමුත් මෙතනින් පහළ පැහැදිලි කිරීම තමයි ඊටාම වැදගත්. ඊට පස්සේ මේ හාමුදුරන්ට කියා දෙනවා තව ගොතපු කතාවක්. කියන්නේ උපමා කතාවක් බුදුහාමුදුරු. තේරෙනවනේ? මේ උපමා කතාව තුළ මේ දර්ශනය කියන්නේ මොකක්ද කියලා, නැත්නම් සම්මා දිට්ඨිය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා බුද්ධ ඥානයෙන් ඊටාම මේ සරලව දේශනා කරපු එකම තැන. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන වටිනාකම. තේරුණා නේද? මේකේ තියෙන ලොකුම වටිනාකම මෙච්චර සරලව නිවන කියන්නේ මෙහෙම දෙයක් කියලා දේශනා කරපු සූත්‍ර නෑ වගේ. තේරුණා නේද? සාමාන්‍ය කෙනෙකුට හඳුන ගන්න පුළුවන් විදිහේ පැහැදිලි කිරීම හුඟක් අඩුයි. අත්න ධර්මානුකූලව අධ්‍යාත්මික පැහැදිලි කිරීම තියෙන්නේ. මේ පැහැදිලි කිරීම උපමාවකින්මයි සිදු කරන්නේ. මේ උපමාව බුදුහාමුදුරුවෝ නිර්මාණය කරපු උපමාව. තේරුණා නේද? ඒ උපමාවේ තියෙන්නේ අර හාමුදුරන්ට අහගන්න කියනවා මෙන්න මේක. කිංසූපම කියන එක එන්නේ ඒකයි. කිංසූපම කියන එකේ තේරුම කුමක්ද උපමාව? තේරුණා නේද? දැන් නිවනට උපමාව කුමක්ද කියන අර්ථය තමයි මේ සූත්‍රයේදී. එතකොට ඒකෙන් තමයි කිංසූපම කියන නම දාලා තියෙන්නේ. සාධාරණ වහන්සේලා. දැන් මෙතෙන්දි බුදුහාමුදුරුව පෙන්නන කතාව කුංචි එදා දඹදිව දකින්න තියෙන සාමාන්‍ය ජනතාවට තේරෙන උපමාව කතාව. දැන් ඒක බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ විදිහට. මෙහෙම හිතන්න කියනවා රහාමුදුරුවන්. ප්‍රබල රජතුමෙක් ඉන්නවා. ඒ රජතුමාට ප්‍රත්‍යන්ත, ඒ කියන්නේ ඈත ප්‍රදේශවල උපරාජ්‍යයක් තියෙනවා, නගරයක්. ඉතින් රජුරවන්ට ඒක පළාත් අයිති. මේ කියන උපමා කතාවට අදාළ රජුරවන්ට තියෙනවා ඈත ප්‍රදේශයක වටිනා නගරයක්. එයාට එයාගේ බලයට අයිති. ඒ නගරය හැබැයි වෙන් වෙලා තියෙන්නේ තාප්ප 6කින්. ඒ කියන්නේ සදස්සාගාර විදියට බැමි දාපු වට කරපු නගරයක්. මේ නගරයේ ඉන්නවා, මේ නගරය කියන්නේ දැන් පුංචි දෙයක් නෙවෙයි, මේක නගරයක් නේ. එතකොට ඉස්සර කාලේ දඬු වැටකින් හරි වෙන් කරන්න ඕනේ ගමක් හෝ නගරයක්. නැත්තම් සත්තුන්ගෙන් හානි. එතකොට ඒ කාලේ මේක අපිට අද ගැලපුණාට අපි අද නගරයක තාප්ප ගහලා නැහැ. තේරුම් නේද? නමුත් ඉන්දියාවේ හැම වෙලෙම මේ වගේ රැකවරණයක් තිබිලා තියෙනවා නගර ආශ්‍රිතව. එතකොට ඒක එදායේ හාමුදුරන්ට කිසිම ගැටලුවක් නැහැ, අපිට වගේ මවා ගන්න දෙයක් නැහැ, ස්වභාවයෙන් දකින්න දෙයක්. එතකොට මේ නගරේ තාප්ප 6කින් වට වෙලා තියෙනවා. මේ 6 පැත්තකින් දොරටු 6කුත් තියෙනවා නගරේ. තේරුණා නේද? ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ දොරටු 6 ඉන්නවා ඉතා දක්ෂ දොරටුපාලෙක්. මේකේ දක්ෂකම බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ නගරේ විශේෂ පූජ්‍යලයා දොරටුපාලයා. තේරුණා නේද? ඒක තියෙනවා. දක්ෂ, ඉතාම දක්ෂ දොරටුපාලයෙක් ඉන්නවා. ඒගාගේ දක්ෂතාවයත් මොකක්ද? හඳුනන අය විතරක් ඇතුල් කරනවා, හඳුනන්නේ නැති අයට යන්න දෙන්නේ. ඕක තමයි දක්ෂතාවය. මොන දොරටුපාලයා තියෙන සුවිශේෂී ගුණය. ඒකම කියනවා මේ නගරයේ මැද ඉන්නවා නගර ප්‍රධානියා. ඒතර නගරයේ භාරකාරයා, දැන් අපි නම් කියන නගරාධිපති කියන කෙනා ඉන්නේ මැද. ඔය හැරි ඉන්නවා ඇතුලේ. ඒක පාව. දැන් අර රජතුමාට වමනා වෙනවා මෙහෙම දෙයක්. රජතුමාගේ පණිවිඩයක් අර ප්‍රත්‍යන්ත ඈත ප්‍රදේශයේ නගරයේ ඉන්න නගරාධිපතිට, නගරපාලකයාට ඉක්මනින් ලබා දෙන්න. එහෙම පණිවිඩයක් යවන්න ඕනේ. පණිවිඩය එතකොට හැම වෙලේම වචනයක්. දැන් කකරි පණිවිඩය කියන්නේ දැන් මෙන්න මේ පණිවිඩය කියන්න කිව්වම පණිවිඩකරුවාට රජතුමා දෙන්නේ මොන හරි වචන ටිකක්. තේරුණානේ? මේවත් වැදගත් මේ උපමාව. මේ එතකොට ඊළඟට රජතුමා කරන්නේ රජතුමාට ඉන්නවා දක්ෂ වේගයෙන් ශීඝ්‍රගාමි කියන වචනයක් මේකේ භාවිතයි. බුදුහාමුදුරුවෝ දෙන වචනේ ශීඝ්‍රගාමි. තේරුණානේ? ඒ කියන්නේ වේගයෙන් ක්‍රියාශීලීව වැඩ කරන්න පුළුවන් සෙබළු දෙන්නේ. දැන් දෙන්නේ කොයා ගන්න රජතුමා. එතකොට ඒ ශීඝ්‍රගාමී ලෙස වැඩ කරන්න පුළුවන් සෙවලු දෙන්නට රජතුමා අඬ ගහලා කියනවා පණිවිඩය. මෙන්න මේ පණිවිඩය අහවල් නගරේ නගරාධිපතිට, නගර ප්‍රධානියාට බාර දීලා එන්නේ. තේරුණා නේද? දැන් ඒ සෙවලු දෙන්න මේක රජතුමාගේ අණ බාර ගන්න. එතකොට වේගයෙන් යනවර ප්‍රත්‍යන්ත නගරයට. එතකොට දොරටු වහලානේ. දොරටුපාලයා ඉන්නවා. ඒක දොරටුවල් ළඟට යනවා. ඒ දොරටුපාලයා යනකොටම හඳුනා ගන්නවා ලාංඡන අනුව මේ රජතුමාගේ සෙබළු පණිවිඩකාරයෝ. ඒකින්දා කිසිම අර යා දක්ෂයිනේ දොරටුපාලේ. ආය අහන්න බලන්න දෙයක් නැහැ. එයා දන්නවා මේගොල්ලෝ ඇතුළට ගන්න හොඳ අය. ඒකින්දා දොර හරි. ඇරලා රජතුමා ඒගාම උපදේශකුත් දෙනවා. ගිහින් නගරාධිපති ඉන්නේ කොහෙද කියලා දොරටුපාලයන් අහන්න කියලා. බලන්න මේ උපමාවේ ඒවත් තියෙනවා. තේරෙනවද නේද? එතකොට දොරටුපාලයන් අහපම කියනවා මේ නගරේ මැද හතරස් කොටුවක, ඒ කියන්නේ චතුරස්‍රයක තමයි ආ ඉන්නේ ගේ තියෙන්නේ. තේරෙනවද නේද? දැන් එතකොට දැන් දොරටුපාලයේ දන්නවා දොරටුවේ ඉඳලා ඔය කියන නගරාධිපති නැත්නම් නගර ප්‍රධානියා මේ වෙලාවේ ඉන්නේ තැන. තේරෙනවනේ? ඒකට මාර්ගය තියෙනවා යන පාර. මැද කියලා කියනවනේ. දැන් මැද දන්නේ හින්දා ඒ අර විශීඝ්‍රගාමි සෙබළුනේ වේගයෙන්ම යනවා තින්. ගියාම හරියට හරි මොකද දොරටුපාලයා කිව්වා වගේම ඉන්නවා අර නගර ප්‍රධානියා. තේරෙනවද? දැන් නගර ප්‍රධානියාට රජතුමාගේ පණිවිඩය දෙනවා. කිව්වේ පණිවිඩය කියනවා. මෙන්න මේක රජතුමා කිව්වා කියලා. එහෙම කියලා අර දොර මේ සෙබළු දෙන්න ආවම වෙනවා. තේරෙනවද? ඔන්න ඒ කතාව කියනවා. මෙන්න මේ කතාව අහගන්න කියලා. අර හාමුදුරුවෝ. කතාව ලස්සනට ගියාදිලා කියනවා මේක උපමා කතාවක්. ඔන්න ආයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේක උපමා කතාව. මේක නිවන නෙවෙයි. මේක දර්ශනේ නෙවෙයි. දර්ශනේ කියන එක හඳුනගන්න මේ උපමා කතාව. මං උපමේය පැහැදිලි කරලා දෙනවා කියලා බුදුහාමුදුරුවෝ උපමේය පැහැදිලි කරා. තේරෙනව නේද? ඔන්න ඔතන තමයි මේ සාර ධර්මයේ තියෙන්නේ. දැන් උපමා කතාව තුල නෙවෙයි ධර්මයේ තියෙන්නේ උපමේය තුලයි. තේරෙනව නේද? උපමාවෙන් බුදුහාමුදුරුවෝ අර්ථ දක්වන කොටස් ටික තුලයි. දැන් බලන්න මේකේ උපමේය තුල මෙන්න මෙහෙම විස්තර තියෙනවා. දැන් ඒකට හොඳ රූපයක් අපි මේකේ ඇඳලා තියෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලිව ඇති පේනවා ඇති. ඔය නගරය ෂඩස්රාකාරයි. ඒක හරිනේ. ඒකේ දොරටු හයක් තියෙනවා. දොරටු හය කියන්නේ ඇත්තටම මේ අපේ ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය. එතකොට මේ නගරය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අපේම දෙමව්පියන්ගෙන් හැදිලා කෑම බීම වලින් පෝෂණය වෙලා අපේ ශරීරය. තේරෙනවද? ඒ ශරීරයේ නම් දොරටු හය තියෙනවා. බාහිර අරමුණු ගන්න. එතකොට දොරටු හය අධ්‍යාත්මික ආයතන හය කියලා මෙතන බුදුහාමුදුරුවෝ උපමයෙන් කියනවා. තේරෙනව නේද? ඊට පස්සේ දොරටු පාලයා කවුද කියලා මේ දක්ෂයි කියනවනේ. දැන් හඳුනාගත්තේ නැති කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ දක්ෂකමක් තියෙනවා. කවුද මේකට සුදුසු කෙනා කියලා එයා තීරණය කරනවා මිසක් තාව එයා වචනෙන් කතා කරලා ඔයා කවුද කියලා අයිඩෙන්ටිටි බලන කෙනෙක් නෙවෙයි. තේරෙනවද නේද? ඊට වැඩිය මෙයාට දැක්කම හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා මේ දොරටුවෙන් ඇතුළට ගන්න සුදුසුද නැද්ද කියලා. තේරෙනවද නේද? එතකොට දොරටු පාලයා කියන්නේ සතිය කියලා. තේරෙනවද නේද? සතිය තමයි දොරටු පාලය. එතකොට අර ශීඝ්‍රගාමී සෙබළු දෙන්නා සමාධිය හා ප්‍රඥාව නැත්නම් විදර්ශනාව හා සමති. තේරෙනවනේ? ඒ සමත භාවනාව හා විදර්ශනා භාවනාව. ඒ කියන්නේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව තමයි නියෝජනය කරන්නේ. තේරෙනවනේ? එතකොට සෙබළු දෙන්න. දැන් මේ සෙබළු දෙන්න අර දොරටුවෙන් ඇතුල් වෙලා සතියෙන් අහන්න ඕනේ. සතියෙන් දොරටු පාලයා කොහෙද ඉන්නේ කියලා අහන්න ඕනේ. නගරාධිපති මේ වෙලාවේ. තේරෙනවනේ? දැන් එතකොට දොරටු පාලයා දෙන උත්තරේ මොකද්ද? නගරේ මැද තියෙන චතුරස්‍රයේ ඉන්නවා. තේරෙනව නේද? ඒකට යන මාර්ගය මේකයි. එතකොට පාරක් තියෙනවනේ මැදට යන්න. දැන් මේ මාර්ගය බුදුහාමුදුරුවෝ නම් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. තේරෙනව නේද? දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිගේ ගියා මෙහෙනම් අහුවෙන්නේ දැන් චතුරස්‍රයේ. තේරෙනව නේද? නගරේ මැද චතුරස්‍රයේ නම් කරනවා බුදුහාමුදුරුවෝ මහා භූත හතර කියලා. තේරෙනව නේද? දැන් මහා භූත හතර තමයි චතුරස්‍රයේ කියන එක බුදුහාමුදුරුවන්ගේ උපමිය. ඊට පස්සේ නගරේ මැද ඉන්න නගරාධිපති විඥානේ කාගේද? හාමුදුරුවෝ. දැන් අහන්නේ කවුද මේක? හාමුදුරුවෝ. ඒකෝට කියන්නේ ඔබගේ විඥානය තමයි ඔය මැද ඉන්නේ. තේරෙනවනේ? එතකොට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙහෙම දෙයක්. එයාට තේරෙන්නේ. රජ්ජුරෝ බුදුහාමුදුරුවෝ. තේරෙනවනේ? බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨිය අවබෝධ කරගත්තා. ඒ සම්මා දිට්ඨිය අර අහගෙන ඉන්නේ හාමුදුරුවන්ගේ විඥාණයට බාර දීපන්. එතකොට දර්ශනයටපත් වෙනවා. තේරෙනවනේ? දැන් ඔයගොල්ලන්ට එහෙනම් මොකද හිතන්නේ? මේ උපමාවේ රජ්ජුරෝ බුදුහාමුදුරුවෝමයි අපිට. තේරෙනවනේ? දැන් බුදුහාමුදුරුවන්ගේ අර කියන පණිවිඩය ශ්‍රාවකයා දැනගන්න ඕනේ. ශ්‍රාවකයාගේ විඥාණයට ලබා දෙන්න. තේරෙනවනේ? ශ්‍රාවකයාගේ විඥාණයට බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය ලබා දෙන්න පුළුවන් වෙන්නේ සමත විදර්ශනා වැඩිමේ. තේරෙනවනේ? එතකොට විඥාණය කියන්නේ සතෙක් පුජ්‍යලයක් නෙවෙයි. විඥානස්කන්ධය කියන්නේ විඥාණය කියන්නේ වෙන් කිරීමට හැකි ධර්මතාවය කියන එකයි. තේරෙනවනේ? එහෙනම් අපි ඕනම ශ්‍රාවකේ නිවන් දකින්න නම් දුක නැති තැන වෙන්කරන්ඩ ශ්‍රාවකයාගේ විඥාණයට හැකි වෙච්ච මොහොතයි. තේරෙනවනේ? එහෙනම් දර්ශනයටපත් වෙච්චි නැති සෝවාන් නොවිච්ච කියන සියලුම සත්‍යෝ මේ වෙනස මොකක්ද? සංසාරගත සියලුම සත්‍යයගේ විඥාණය දුක නැති තැන වෙන්කරන්න දන්නේ නැහැ. එහෙනම් පණිවිඩය ලබා ගන්න. දැන් එහෙමනම් දුක නැති තැන වෙන්කරන පණිවිඩය යම්කිසි ශ්‍රාවකේ තමන්ගේ විඥානය තුළ මුල් බැසගත්තේ මොහොතේ ඉඳලා යසුවා. තේරුණනේ? ඔක තමයි ධර්මයේ. ඉතින් ඔක තමයි මේ කියන්නේ. අර හාමුදුරුවෝ ගියේ මොකටද? සෝවාන් වෙන හැටි ඉගෙන ගන්න. නමුත් සෝවාන් වෙන්නේ මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ උපමාවෙන් කියනවා. දැන් ඒකෙන් තමාර කෘත්‍ය කිරීම තුළ ඇත්තටම වෙන්නේ අර අපි හිතන එකක් නෙමෙයි. දැන් උපාසකම්මල නිවන් දැක්කම එළි පේනවා. තේරුණානේ? පටිසම්පාදය අවබෝධ වෙනවා. දැන් එහෙම ඒ නිවනයි මේ බුදුහාමුදුරන්ගේ මේ කියන කතාවයි එක ගැළපහල බලන්න. තේරුණනේ? මෙතන කියන්නේ බුදුහාමුදුරෝ ඊට වැඩිය සියුම් ධර්මයක්. අර උපාසකම්මලගේ උපාසිකා කෝලං හරියන්නේ නැහැ ඔය. තේරුණනේ? නිවන් දකින්නවා දර්ශනයටපත් වුණා කියලා බෙලක් අය පා වෙනවා. මී ඇට තැකිලි පේනවා. විදර්ශනා ඥාන පහළ වෙනවා. ඒ වගේන කියවන්න ගිරව් වගේ පුළුවන් වෙනවා. දැන් ඒ වගේ කතාවක්ද මේ කියන්නේ? දැන් ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් දැන් අරහම සෝවාන් වෙච්ච අය කවුද? බුදුහාමුදුරුවෝ රාවකේ නෙවෙයි. තේරුණනේ? ඒ කියන්නේ මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශ්‍රාවකයා බුදුහාමුදුරුවෝ දෙන කෘත්‍යය පුහුණු කිරීම තුළ එයා දෙන්නේ දෙයක් නෙමෙයි වෙන්නේ. එයා ඒ පුජ්‍යල භාවය හැදෙන්නේ විඥානයේ උපාදානෙ. තේරෙනවනේ? මම මට තේරෙන්නේ මගේ විඥානයේ උපාදානෙ වෙලා. දැන් බුදුහාමුදුරුවෝ නිවන කියන්නේ විඥානයේ උපාදාන වෙලා ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි. අපි කවදාවත් මේ සංසාරයේ දන්නේ නැති දෙයක් තියෙනවා. විඥාණයෙන් කරන්නේ වෙන්කරන එක. අපිට වෙන්කරන්න බෑ දුක නැති තැන. තේරුණානේ? උපාදාන නැති තැන වෙන්කරන්න බෑ අපිට. සංසාරයක් හදන්න නැති තැන වෙන්කරන්න බෑ. ඒ අපේ විඥාණය. තේරුණානේ? බුදුහාමුදුරුවෝ දෙන මේ ශික්ෂා පුරුදු කිරීම තුළ අපි දන්නේ නැතුව කවදා හරි සිදුවෙන්නේ අර තමන්ගේ විඥාණයට දුක නැති තැන වෙන් කරන්න පුළුවන් වෙනවා. එතකොට විඥානයකට එහෙම වෙන් කරගන්න පුළුවන් වෙච්ච දවසේ ඉඳලා එයා දර්ශනයටපත් වෙනවා. සම්මාදිට්ඨිය ලැබෙනවා. ඒ දර්ශනේ එයාගේ ජීවිත කතාවේ එනවා. ඒ පුජ්‍යල භාවයටත් පස්සේ තේරෙනවා දුක නැති තැනක් තියෙනවා. තේරුණානේ. දැන් දුක නැති තැනක් තියෙනවා කියලා ඒ විඥාණයට තේරුණාම එතෙන්ට සේන්දු වෙන්න මහන්සි ගන්න. ප්‍රතිපලය දැන් එක මොහොතක් දුක නැති තැන තේරුම් ගන්නවා. එතකොට සෝවාග. කවුද තේරුම් ගන්නේ? භාවනා කරපු ශ්‍රාවකයා නෙවෙයි. බොරුවට රඟපාන්න යන්න එපා. ඒකයි මේ රඟපෑම නවත්තන්න. බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ එහෙම එකක් නෙවෙයි. තේරුණා නේද? පුජ්‍යල අනුබද්ධයක් නෑ මෙතන. ඒ විඥාණයට තේරුම් ගන්න පුළුවන් වෙනවා දුක නැති තැන. තේරුණා නේද? ඊට පස්සේ බුද්ධඥාණයෙන් දැකලා තියෙන්නේ එහෙම තේරුම් ගත්තේ මොහොතේ ඉඳලා යා මොන කටයුතු කරා මේ සංසාරයේ එන්නේ නැර දුක නැති තැන ගත කරන කාලය වැඩි කරනවා. තේරුණා නේද? ඒ වෙලගිරීම එහෙම ගත කරන්න පුරුදු වීම තුල මහන්සි ගත්තා නැතත් යා කවදා හරි දුක නැති හැම මොහොතක්ම ගත කරන ජීවිතයකටපත් වෙනවා. තේරුණනේ? එයා රහතන් වහන්සේ. එහෙනම් දැන් රහතන් වහන්සේ කියන එක කොහෙම හරි වේවි. ප්‍රශ්නේ තියෙන්නේ රහතන් වහන්සේ වෙන්නද තම තමන්ගේ විඥාණයට දුක නැති තැන හඳුන්වලා දෙන්නද? හඳුන්වලා දීමට තමයි අපි මහන්සි වෙන්නේ. තේරුණනේ? ඒක හිතලා පාඩම් කරලා විභාග ලියලා මාමිස පින්කම් කරලා කාලයට සාදු කියලා බෑ. තේරුණනේ? නෑ මේ උපමාවට ඒව දාන්න බෑ. හරක් නිදහස් කරලා එන්න, කප්රු පූජා කරලා එන්න. මේ විඥාණයට මේක හඳුන්වන්නේ. තේරුණනේ? අටමහා කුසල් විශාල ලෙස කරන්න, ඒවනේ විඥාණය තියෙන උපමාව. උපමාවේදීනේ සමත විදර්ශන. තේරුණනේ? එහෙනම් අපි දැනගන්න ඕනේ මේ දේට මේ දේ ඔය අපි කරන ඉවෙන් ඔයගොල්ලෝ කරන පුහුණු වලින් ඔය සක්මන් භාවනාවෙන් වෙන්නේත් කොහොමද? මේ සක්මන් භාවනාව කියන්නේ අර පණිවිඩ දොරටුවේ අරගෙන ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ විඥානය කරා ලං වෙන ක්‍රමයක්. බුදුහාමුදුරු බුද්ධඥානයෙන් දීලා දෙන ක්‍රමයක් ඔය. තේරුණානේ? මේ ප්‍රත්‍යන්ත නගරයේ ඇතුලේ අර සෙබළු දෙන්න වගේ සමතයයි විදර්ශනාවයි යටතේ යනවා ඉස්සරහට. තේරුණානේ? යන්නේ කොහෙටද? නගරාධිපති හම්බ වෙනකම්. නගරාධිපති කවුද? තමන්ගේ විඥානය. එහෙනම් තමන්ගේ විඥාණයට දුක නැති තැන තීරිච්ච දවසේ ඉඳලා දර්ශනෙටපත් වෙනවා. තේරුණානේ? තමන්ගේ විඥාණයට දුක නැති තැන තේරුණා කියලා රඟපාන කෙනා ශ්‍රාවකෙන්නේ නෙවෙයි. බුරුකාරේ වංචා. මොකද එහෙම රඟපාන්න බෑනේ. විඥාණය වෙන් කරන්න දන්නවා මිස විඥාණය උපාදාන වෙනවා කියලා නෙවෙයි මේ කියන්නේ. රඟපාන කෙනා විඥාණය උපාදාන වෙච්ච කෙනා කුජලයක්. තේරෙන්නේ? එතකොට දුක නැති තැන මේකට වෙන් කරපුවාම ඒක හරියට අපි සාමාන්‍ය විදිහට ගත්තොත් ඔයගොල්ලන්ගේ දරුවෝ වගේ. දැන් දරුවෝ මේ කාලේ ගත්තෝ ගේම් ගහන්න කැමති. තේරෙනව නේද? දැන් යාගේ සතුට තියෙන, යාගේ දුක නැත්තේ කොහෙද? ගේම් සෙල්ලම් කරනකොට. තේරෙනව නේද? නමුත් දැන් දෙමව්පියෝ ඒකට කැමතිද? දෙමව්පියෝ දකින්නේ මේකෙන් යාගේ ජීවිතය කාලා ගන්න වෙනවා. අධ්‍යාපනයේ කඩා කප්පල් වෙනවා. ඒ දෙමව්පියන්ගේ දැක්ක. තේරුණා නේද? දරුවගේ දැක්කම එහෙම එකක්ද නෑ. දෙමව්පියෝ මට වද දෙනවා. දුක් දෙනවා. එයාගේ දැක්ම ඒකයි. ඒකෙන් හින්දා දැන් එයාගේ දැක්ම තුල දෙන්නේ ගේම් ගහනකොට එයාට සතුටුයි දුකක් නෑ. එහෙනම් විවේක ලැබිච්ච හැටිම ළමයා මොකද කරන්නේ? ගේම් ගහන. හොරෙන් හරි ගිහින් කරන්නේ මොකද්ද? ගේම් ගහන. අම්මහක බලනකන් ඉඳලා කරන්නේ මොකද්ද? ඔන්න ඔයකම තමයි මෙතන වෙන්නේ. විඥානයේ දුක නැති තැන වෙන් කරපු දවසේ ඉඳලා බුදුහාමුදුරන්ගේ ගේම් එක ශ්‍රාවකයා ගන්න පටන් ගත්තා. ඒකෙන් අහක් වෙන්නේ නැහැ. එයාට දුක නැති තැනට කොච්චර හරි නිදහස් වෙන හැම තැනම යන්න හද. තේරෙනවනේ. ඒක නවත්තන්න පුළුවන් ජගතේ මේ ලෝකෙ බිහි වෙන්නේ. දැන් තමන් ශ්‍රාවකයෙක්ගේ විඥානය දුක නැති තැන හඳුනගත්තෝ, වෙන් කරන්න දැනගත්තෝ, නිරායාසයෙන් ඒ ශ්‍රාවකයා එතෙන්ටම යනවා. තේරෙනවනේ. ඒක හින්දා ඔයගොල්ලන්ට හඳුන ගන්න පුළුවන් වේ තේරේවි. සාමාන්‍ය විදිහට එන්නෙන්ද සක්මන් කරලා සක්මන් භාවනාව දියුණු නම් එයාට මොකද ඉස්සර අමාරුවේ වෙහෙසෙන් කරේ දැන් අඩිය තියන්න කැමති වෙනවා. මොකද නෑ නිකන් ඒතරත් ඇවිදින්න හිතෙනවා. ඇයි එහෙම හිතෙන්නේ? අර ගේම් ගහන්න නේද? ඒ විඤ්ඤාණය දන්නව එතන දුක නෑ. තේරෙනවද? ඔක මැජික් දැකලා හරියන්නේ නෑ. මැජික් කියන්නේ රඟපෑම. දැන් ඔය කයේ ධාතු ගුණ තේරෙනවා කෙනෙකුට. ඇයි ඒකෙම තේරි තේරි ඉඳ හිතෙන්නේ? අර ගේම් එක වගේ ගන්න නෙවෙයි. ඈ දැන් වෙන දෙයකට වැඩිය වෙන දෙයක් කරා මේක තේරි තේරි ඉන්නේ. කවුද කියන්නේ? දැන් කවුරු හක බලෙන් කරන එකක්ද ඒක? ඇතුලෙන් වෙන එකක්. නෑ එහෙනම් ඇතුලෙන් වෙනව නම් මොකද විඥානේ දන්න ඕනේ දැන්? තේරෙනව නේද? ඔන්න ඕක තමයි මේ බුදුහාමුදුරුවෝ දෙන කිංසූපම. කුමක්ද උපමාව? නිවනට උපමාව මොකක්ද? ඒක තමයි මේ සූත්‍රය. තේරෙනව නේද? නැතු එක එක්කෙනා මැජික් දකින්න එක නිවන නෙවෙයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන තියෙන්නේ පංචස්කන්ධයේ එකමයි. අපි බලමු මේ හාමුදුරුවෝ හතර දෙනා උත්තර හතරක් දෙනවනේ. ඔය හතරම එකයි. තේරෙනා නේද? එහෙම එකම දේ ඔය හාමුදුරුවෝ හතර දෙනා හතර ආකාරයෙන් කියන්නේ. එරබදු ගහගෙන ආකාර හතරකින් කියනවා. තේරෙනා නේද? ඒ කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන හය දෙනාගේ ඇතිවීම නැතිවීම දැක්කත්, එතකොට ඊළඟට පංචස්කන්ධයේ උපාදානයේ ඇතිවීම නැතිවීම දැක්කත්, එතකොට රූපය මේ මහා භූත හතර ඇතිවීම නැතිවීම දැක්කත්, සියල්ල ඇතිවෙනව නැතිවෙනව දැක්කත් කියන්නේ එකම රබදුගහ. තේරෙනවනේ? ඔය හැම තැනම තියෙන්නේ විඥාණයට තේරෙන්නේ දුක නෑ කියලා. ඔය තැන් හතරම විඥානීය දන්නවා, වෙන් කරලා තියනවා. දුක නැහැ කිය. උපාදාන නැහැ. සංසාරය හදන්නේ නැහැ. තේරුණාද? ඒකින්ද ඔය හතරම එක. එකේම පැතිකඩ හතරක්. දැන් ඔය මේ පින්වතුන් සතුට වෙන්න ඕනේ. අපිට මේකට ළඟා වෙන්නේ ඉගෙනගෙන නෙවෙයි. තේරුණා නේද? ඉගෙන ගන්න ඕනේ සත්‍ය ඥානෙට ඕනේ ටික. නිවන කියන්නේ මොකක්ද? ලබා ගන්නේ කොහොමද? කොහොමද මන් ඒකට ප්‍රතිපත්ති මේ වශයෙන් සීලයක් යටතේ ඉන්නෝගෙන කොහොමද? මොන වගේ සීල සංවරයක්ද මේ සඳහා මට තියෙන්න ඕනේ? පදනමක් තියෙන්න ඕනේ. එතකොට ගිහි අය දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඒකට දීලා දෙන්නේ පන්සිල් රැකීම හා පොයට අට සීල් රැකීම. ඒ වගේ එකන්නේ සීලයෙන් ඒ පදනම යටතේ අර දොරටුපාලයාගෙන් අවසර අරගෙන, දොරටුපාලයා අවසර ගන්න ඕනේ නැහැ, එයා දන්නේ කෙනා යවනවා. බුදුහාමුදුරුවන්ගේ සෙබළුණන් සතිය දොරටු ඇතුළට දාන. තේරෙනවද? බුදුහාමුදුරුවන්ගේ සෙබළුණ නොවේ ඉඳන් දාන්නේ. විඤ්ඤාණය ළඟට යන්න දෙන්නේ නැහැ. තේරෙනවනේ? ඊට මෙහා ගිහින් විඤ්ඤාණය ආත්ම වෙලා සංඥාව සමහරට විපරීත වෙලා මහා බ්‍රහ්මයාට ජෝඩු දාන්න පුළුවන්. තේනවනේ? වැරදුනා වෙන දේව. නැත්නම් සක්‍ර දෙහියක ජෝඩු දාන්න පුළුවන්. ඒ විඥානේ ආත්ම වෙලා. තේනවනේ? විඥානේ දන්නේ නෑ දුක නැති තැන. නමුත් බුදුහාමුදුරුවගේ ගෝලියෝ අර සෙබළු දෙන්නා ශීඝ්‍රගාමි. එයා හරියට යනවා විඥානේ ළඟට. මෙහි බුදුහාමුදුරුවගේ පණිවිඩය දෙනව මිසක් අපේ පණිවිඩයක් දෙන්න දෙයක් නැහැ. අපේ පණිවිඩ තියෙන්නේ සංසාරයේ දුක. තේරෙනවද? විඥානයේ අපේ පණිවිඩ වලින් හදාගෙන තියෙන්නේ දුකමයි. දුක නැති තැන අපේ විඥානේ වෙන් කරන්න දක්ෂ වෙලා නැහැ තව. එහෙනම් දුක නැති තැන පණිවිඩය දෙන්නේ බුදුහාමුදුරුව විතරයි අපිට. තේරෙනව නේද? බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය අපි මහන්සි වෙලා අපේ විඥාණයට බාර දෙන්න ඕනේ. දොරටු පාළයට හෝ දොරටුවෙන් පිට බාර දුන්නට නිවනක් නැහැ. තේරෙනව නේද? එහෙනම් ආමිෂ පින්කම් කරොත් කරන්නේ අපි බුදුහාමුදුරන්ගේ පණිවිඩය අර පත්‍යන්ත රාජ්‍යයට යන මාර්ගයේ ඉන්න නාරි රිලව් බල්ලෝ වගේ දත්සුන්ට බාර දීලා එනවා. ඒ කියන්නේ පත්‍යන්ත රාජ්‍යවත් දැකලා නෙවෙයි. තෙබළු කරන්නේ වැරදි වැඩක් එතකොට. තෙන්පන්නේ. හොර වැඩක් කරන්නේ. සීලියෙන් විතරක් කීදියොත් දොරටුව ළඟට දාලා එනවා පණිවිඩය. දැන් ඉලියෙන් විතරක් කරන්න හැබැයි. එන සිල් රැකලා විතරක් නිවන් දකින්න බෑ. තේරෙන්නේ? ආමිසයෙන් කරන්නේ අර රාජතුමා ඉන්න ප්‍රධාන රාජ්‍යයයි ප්‍රත්‍යන්ත රාජ්‍යයයි අතර දුරක් තියෙනෝනේ. ඔය අතර දුරට අර සෙබළු දෙන්න ඔය ගැලේකට හරි අර වණවිඩිය කියලා එනවා. ගහකට කියලා එන්නේ අන්දරේ වගේ. දැන් අන්දරෙත් එහෙම කරේ රජුපන්ට. නේද? දැන් හරක් සීසහන් හරක් ගෙන්න කිව්වම අන්දරේ කරේ මොකද්ද? දැන් ආවා බාර අරගෙන මං හරියට කරන්නම් කියලා හැම අර කලංගටම ගිහිල්ලා හෙට රජුලුවන්ගේ කුඹුරහන උඹ වරින් කියලා කියලා එන්නේ. තේන්නන්නේ නේද? ඉතින් හරි දැන් ආ. එතකොට පහුවදා කුඹුර වැටට ගියාම රජුරුව බලන හරක් නැහැ. දැන් අරන් නැති ඉන්නා අන්දරෙන් එහපුවා කිව්වාද? කිව්වා. ඔක්කොටම කිව්වා. කොහොමද කිව්වේ කියලා අහපුවා මේ කතාව දැන්. කියලා තියෙන්නේ හරක් ළඟට කිව්වා. තේරෙනවා නේද? එතකොට මේ පණිවිඩය අපි දෙන්නේ එන්නේ වගේ හරක් ළඟට ගිහින් දීලා එනවා. බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය දුක නැති තැන කියන පණිවිඩය තමන්ගේ විඥාණයට නෙමෙයි බාර දෙන්නේ රට පුරා ඉන්නේ එක එක ළඟට කිව්වා. තාලෙට සාදු කියලා ඔන්න පපාරි ගිහිල්ලා පණිවිඩේ බාර දීලා එනවා කැලවල වලට. තේන්නේ පණිවිඩේ කොහෙටද බාර දෙන්න ඕනේ? තමන්ගේ විඤ්ඤාණයට බාර දෙන්න නම් අර දොරටුවෙන් ඇතුල් වෙන්න ඕනේ. එහෙනම් දොරටුවෙන් ඇතුල් වෙච්ච තැන ඉඳලා තමයි සතිපට්ඨානදී. තේන්නවනේ? එතකොට දැන් තමන් තම සතුට වෙන්න ඔය සක්මන් භාවනාවෙන් කරන්නේ ඔය දොරටුවේ ඇතුලේ වැඩ. විඤ්ඤාණය කරා යන එක. තේන්නවනේ? කාටවත් මම මේ පණිවිඩය බාර දුන්නද මගේ විඤ්ඤාණයෙන් නැද්ද කියලා හොයන්න එපා. තේරුණා නේද? ඒක හොයන්න සාක්ෂි නෑ. එයා බාර ගත්තද නැද්ද කියලා සාක්ෂිය දෙන්නේ බාර ගත්තා නම් හැම වෙලේම දුක නැති තැනට නිරායාසයෙන් යනවා. තේරුණා නේද? එහෙනම් දුක නැති තැන ලැබුණේ යාට සක්මන් භාවනාවෙන් නම් එයා දන්නේ නැතුව ඒකට ඇලුම් කරනවා. ඒ ඇලුම තණ්හාව නෙවෙයි. තේරෙනවද? දැන් ඕනම දෙයකට ලෝකයේ ඇලෙන එක තණ්හාවේ නියෝජනයක්. එක දෙයක් තියෙනවා ඇලෙන එක තණ්හාවේ නියෝජනයක් නෙවෙයි. ඒක ඉගෙන ගන්න ඕනේ. දැන් හැම දෙයකටම ඇලෙන එක තණ්හාවෙන් නියෝජනයක්. මේක තමයි තණ්හාවේ ඇති. සංසාරය යදන ඇති. නමුත් ලෝකේ බුදුහාමුදුරෝ හොයාගත්ත එක ධර්මයක්. එක දෙයක් තියෙනවා ඒකට ඇලෙනවා කියන්නේ තණ්හාව නෙවෙයි. තේරුණානේ? දුක නැති තැනට ඇලෙන එක තණ්හාව නෙවෙයි. හේයි හේතුව. දුකට හේතුව තණ්හාවයි. එහෙනම් දුක නැති තැනට ඇලෙනවා කියන එකේ තේරුම තණ්හාව මරා ගන්න තණ්හාවට ඇලින්න පුළුවන්. දැන් අනික් ඔක්කොම තණ්හාව යොදාගෙන වැඩ ගන්නවා දුක ඇති කරවන. දුක නැති තැනට ඇල්මක් එනවා කියන එක තණ්හාව මරා ගන්න තණ්හාව කැමති වෙයිද? නෑනේ. තේරෙනවද? අනික ඕන දෙයකට ඇලෙන එක තණ්හාවේ දෙය. දුක නැති තැනට ඇලෙනවා කියන එක අර විඥානයේ දුක නැති තැන අවබෝධ වුණාම નિરાයාසයෙන් වෙන එක. තේරෙනවද? ඒක නිසා වෙන දුක නැති තැනට ඇලෙන කැමැත්තට කියනවා ඡන්ද ඉර්ධිපාදිය. ඔන්නතන තණ්හාව නියෝජනයක් නෑ. ඉර්ධිපාද හතරක් වැඩෙන්න ඕන කියලා දිනවනේ. දැන් සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම වල සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තියෙන්න ඕනේ, ඊගාට තියෙන්න ඕනේ මොකද්ද? ඉරිදිපාද වැඩෙන්න ඕන. ඒ ඉරිදිපාද ඡන්ද ඉරිදිපාදය කියන්නේ දුක නැති තැනට කැමැත්ත. තේරෙනවනේ? දුක නැති තැනට කැමැත්ත කියන එක තණ්හාවේ නියෝජනයක් නෙමෙයි. තණ්හාව නැති කිරීමේ ධර්මය. ඉතින් ඕක තමයි බුදුහාමුදුරුවෝ මේ කිංසූපම කියන එකේ තේරුම් කරලා දෙන්නේ. දැන් තමන් මේ සූත්‍රය අනුව හිතලා කල්පනා කරලා බලන්න තමන් කරන භාවනාවයි මේ සූත්‍රයයි දෙකම එකයි. තේරුණානේ? මේ තමන් කරන ඔය සක්මන් භාවනාව බුදුහාමුදුරුවෝ කියන දේශනා කරන විදිය වර්තමාන අරමුණක සතිය පවත්නවන සතිපට්ඨාණයට අනුගත පුහුණුවක් නම් මේ උපමාවෙන් කියන අර පණිවිඩය ගිනියන ගමනක් තමයි ඒති. සක්මන් කරන වෙලාවේ තේරෙනවද? ගෙනහිල්ලා මේ පණිවිඩය අදාළ නගරාධිපතිට දුන්නද නැද්ද කියලා හොයන්න යන්න එපා. තේරෙනවද? ඒක හොයන්න අපිට බෑ. මොකද ඒක ලබන පුජ්‍යලයක් නෑ. ඉන්නේ විඥානයේ තේරුම් ගැනීම වෙන්කරන දක්ෂ වීමක් විතරයි මෙතන සිදුවේ. විඥානයේ දුක නැති තැන වෙන්කරන දක්ෂ වුණා කියලා ඒ විඥානයේ හිමිකරුවට ඒක ලාංඡන ඉතුරු කරන්න බෑ. තේරුණානේ? බොරුවට රඟපාල වැඩක් නෑ. මන් දර්ශනයටපත් වුණා කියලා. ඒක රඟපෑම. තේරුණානේ? ඊට ඒක නෙමෙයි කරන්න ඕනේ. සක්මන් කරන්න, ওই බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව කරන්න, කායනුපස්සනාවේ වඩන භාවනාව වඩන්න, නිරායාසයෙන් ඒකටම තමනුත් දන්නේ නැතුව ටික 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 ඒකට අර ගේම් එකට යනවා වගේ යනවනම් පාර හරි. තේරුණානේ? බලෙන් යනව නෙවෙයි නම් තමන් මහන්සියෙන් මේකට කාලේ දාගෙන එහෙම මහන්සියෙන් යනව නෙවෙයි නම් අනුන්ගේ කීමට යනව නෙවෙයි නම් ඇතුලෙන් එනවනම් ඒ ගේම් එක තමයි. තේරුණානේ? ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. වෙන ඒවා හිතන්න එපා. පුහුණුව සාර්ථකද අසාර්ථකද කියන එක තීරණය කරන්නේ තව පුජ්‍යලයේ කියන කතා අනුව නෙවෙයි. පොතක තියෙන ධර්ම විස්තරයක් හා ගැළපීම නෙවෙයි. අභිධර්මයේ ඉගෙන ගත්ත එක ගැළපීමෙන් නෙවෙයි. කරනවනේ. ඒව කරන්න යන්න එපා. එහෙම කරා කියලා සැබෑ ධර්මයේ තමන් ළඟට ගන්න බෑ. තේරුණානේ? සැබෑ ධර්මයේ මේ වගේ අපි නොදන්න සියුම් භාවයකින් යන දෙයක්. ඒක නිසා කරන පුහුණුව ගැන සතුටු වෙන්න. ඔය යන්නේ ඒ ගමන තමයි. විඥාණයට හරි පණිවිඩයේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය ලබා දෙන්න. මොකද්ද පණිවිඩයේ අන්තර්ගතය? දුක නැති තැන. තේරෙනවද? එතකොට දුක නැති තැන මේ පණිවිඩයෙන් ලැබුවොත් දරුවේ. අපිද පොඩි දරුවෙක් ලැබුවා දකින්න තියෙන්නේ මොකද්ද? උමහනෙයි කියලා. දැන් දුකෙන්දී මේ විඥානය දැනගන්නවා පොඩි ළමයේ කවුරුද අතක. දැන් වර්තමානයේ නම් එහෙම කෙනෙක් එහෙම දරුවෙක් දැනගත්තොත් ඒ දරුවාට දුක කොහෙද තියෙන්නේ? ඈ? දැන් ඒගොල්ලන්ට නම් දුක සෝවාන් වෙන්න බැරි වෙච්ච එකේ දුක. දරුවාට එහෙම රුදාවන්නේ නැහැ නේද? පෙන්ෂන් යන්න කලින් මරෙන්ඩ කලින් සෝවාන් වෙන්න බැරි වෙන එක දුක විඳිනවා. ඒ දු විඳලා තමයි එන්නේ. දැන් දරුවෝ එහෙම රුදාවන්නේ නැහැ. මොකද තියෙන දුක? ඔව් දැන් දරුවාට තියෙන කටයුතු ටිකක් තියෙනවා. බෝල ගහන්න නැති කෙනෙක් එක දුක. තේහෙනවා. දෙල්ලම් බඩු නැති වෙන එක දුක. පැණි රහ කණ්ඩ නැති වෙන එක දුක. එයා කැමතිව නැති වුණොත් දුක. ලැබුණොත් සතුටක්. තේහෙනවා. ඉගෙන ගන්න ගියාම කරදර ටික දුක. තේන තිස්සත් පන්ති බඩ ගන්න එක දුක. ඒ අම්මා එක බඩ ගන්න එපා ඔච්චර. දැන් වර්තමානයේ ළමයින්ට තියෙන දුක ඕකයි. ආ ඒ ළමේකට මේ කියන විඥානයේ දුක නැති තැනක් හඳුනගත්තා. මොකක් වෙයි? ඈ දැන් තෝහාන් කියන කතාව අහකට දාමුකෝ. දැන් එයාට වෙන මොකද්ද දෙන සමාය යාගේ ජීවිතේට මොකක් වෙයිද? දැන් ඔයගොල්ලෝ එහෙම තෝහාන් වුණා කියලා ළමේ සිස්සත්ේ විභාගයට ඇදගෙන යන එක නවත්තයිද? දැන් රෝහාන් කියලා හඳුන ගන්න අම්මට පුළුවන්. ඈ? ඕ බෑ. නමුත් ඒ ළමයා දන්නේ නැද්ද දුක නැති දැන? එයා ළමයා නෙමෙයි දන්නේ යාගේ විඥානය. තේරෙනවනේ මේක හඳුන ගන්න. එහෙනම් එයාට වෙන්නේ මොකද? අපිකම එයා සෙල්ලම් කරන්න ගියා. වෙනදා එහෙම තනක් හඳුනගත්තේ නැති කාලෙක සෙල්ලම් කරලා එයා පෙරදුනාම එහෙම දුක වෙනවා. දැන් ඒ දුක්ගතිය අඩු වෙනවා. තේරෙනවනේ? ඉගෙන ගන්න ගියාම වෙනදා ගුරුවරු බයිනේ වට තේට් වෙනේ වට මහන්සි වෙනවට දුක් වෙනවා. දැන් ඒ අතරතුර අර විඥානේ ගන්නවා දුක නැති තැනට. තේරෙනවනේ? නැතුව මට මහාන වෙන්න ඕනේ කියලා ඔය උපාසකම්මල කරන බොරුණම් කරන්නේ. දැන් ඒගොල්ලෝ ඉමනේ හුවාන් වෙලා රකදාගා වෙලා ගෙදර ඉන්න බෑ පිච්චෙනවා. ඒවා උපාසිකා කෝලා. ඔය නැහැදිච්ච එක. ධර්මයේ නෙවෙයි. දුක නැති තැන හඳුනගන්න නෙවෙයි. උපාසිකා කෝලා. තේරුණනේ. දුක නැති තැන හඳුනගත්තම වෙන්නේ දරුවෙක් නම් මං කියපු දේ තමයි එන්න ඕන. එයා සතුටෙන් ඉගෙන ගන්න. ඒ සතුටෙන් සෙල්ලම් කරා. වෙනදා දැන් සෙල්ලමේ සතුටුත් වෙනවා මොනවා හරි දිනවන දුක් වෙන ටික ඒ ටික අඩු වෙනවා එයා. එහෙනම් අම්මා කෙනෙක් ඔය දුක නැති තැන හඳුනගත්තම මොකද වෙන්න ඕනේ? අර කුලප්පු හැදෙන්න පුළුවන්. දැන් වර්තමානයේ කුලප්පුනේ හැදෙන්නේ දුක නැති තැන අවබෝධ වෙලා කුලප්පු හැදිලා. ගෙදර ඉන්න බෑ. නෑ ඒකද වෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ ඈ ඒ කරන කටයුතු තුල වෙනද දුක් වෙච්ච ප්‍රමාණය අඩුයි කරන එක සතුටින් කරාය තේන්නේ දැන් ඒ දුක දින්නේ ගේ ඇතුළෙම නේ එතකොට දැන් ගේ ඇතුළෙම නේද මෙතන විඥානයේ දුක නැති තැනක් ගේනක් දෙන්නේ නෑ ඒකටපත් වෙනවනේ අර දුකටපත් වෙනව හැම වෙලෙමත් අරකටත් යනවා එතකොට මොකද වෙන්නේ ආ ඊට වැඩි සතුටටපත් තේනවා නේද හොඳ අම්ම කෙනෙක් වෙන නැහැදිච්ච ගම අඩුයි ඉසෙල් අම්මගේ නැහැදිච්ච ගම ගොඩක් තිබුණා දැන් ඉන්නේ ඉන්නේ නැහැදිච්ච ගම ටික අඩු වෙනවා ඇයි සතුටු අම්ම කෙනෙක් තේනවා නේද නැතුව අර රඟපෑම් කියන එක මේ මේ සූත්‍රය අනුව බලන්න කොච්චර සාර්ථකව බුදුහාමුදුරුව පෙන්නනවද තේන්නෝනේ අරවා නිකන් මත එක එක්කෙනා හදලා කල්ලි හදාගෙන මෙන්න මෙහෙම වෙන්න ඕනේ මේ ලක්ෂණ එන්න ඕනේ වනික අර මේකප් දැම්මා වගේ කතා අයියෝ දැන් සෝවාන් වුණා මෙන්න මෙහෙම වෙන්න ඕන රැස් විහිදෙන්න කොහෙන්ද රැස් විහිදෙන්නේ විඥාන දැන් විඥානේ රැස් නැහැ තේන්නෝනේ දැන් විඥානේ දුක නැති දැන් හඳුනගත්තා රැස් විහිදෙන්න පුළුවන් බෑ ඒනවට උපාසකම්මලා එහෙම කියනවා මල් ළඟ දැන් රැස් විහිදෙනවා බලන්න මේ ටික ධර්මානුකූලව හොය විතර බලන්න හොඳ සූත්‍රයක් තේරෙනවා නේද කුමක්ද උපමාව මොකටද නිවනට අර හාමුදුරුවෝ ඉන්නේ හිටියේ හින්ද යන්තම් වාසනාවට මේක අපිට ඉතුරු වුණා එහෙම හාමුදුරුවෝ කෙනෙක් නැත්නම් එදා හිටියේ මෙහෙම දේශනාවක් බුදුහාමුදුරන්ගෙන් එන්න විදියක් නැහැ. තේරෙනවා නේද? වැඩියෙන් දැන් පින් දෙන්න ඕනේ නැහැ හාමුදුරුවෝ රහත් වෙලා ඇති. නමුත් අපි ස්තුති කරන්න ඕනේ හාමුදුරුවන්. මෙහෙම දෙයක්, මෙහෙම වැඩක් ඒ කාලේ කරපු හින්දා ඔව් අපිට ධර්මයක් ඉතුරු වුණා. තේරෙනවා නේද? ඉතින් ඔයගොල්ලොත් ඔය කරන භාවනාව මේකමයි. වෙන කිසි දෙයක් කරන්න හිතන්න එපා. ඔය කරන එකමයි. අර දොරටුව ඇතුළේ ගමන් කිරීම තමයි භාවනාව තුළ දෙන්නේ. තේරෙනවා නේද? එතකොට එක්ක විඥාණයට පණවිඩිය දීලා තියෙන්නේ නැත්නම් දෙයනඟ. තේරෙනවනේ? ඒක ඒ ගැන හොයන්න එපා බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට කැමති ඒ දෙයට මහන්සි වෙන්න. භාවනාව නැති වෙලාවේ අපි ඉන්නේ දොරටුවෙන් පිටයි. සතිපට්ඨානේ වැඩෙන්නේ නැති වෙලාවක අපි ඉන්නේ දොරටුවෙන් පිටයි. එච්චරයි වෙනස. තේරෙනවනේ? එතකොට තමන්ගේ ගෙදරදී පුළුවන් වෙලාවට එහෙම කරන හින්දා මෙහෙට ආයෙන්නේ මෙහෙටත් ඇවිදින් එහෙමමයි කරන්නේ අපි අද දවසේ දැන් වෙලාව 9:30යි ඔයගොල්ලන්ට ඉඩ දෙනවා 12:30 වෙනකන් ඒ භාවනා පුහුණු කැමති විදියකට සක්මනයි ඉඳගෙනයි කරන්නේ තේරෙනවා නේද ඊට පස්සේ 12:30ට තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කළා මං අවසානයේ හවස මේකේ සම්පින්දනයක් කරලා දෙන්නේ මේ සූත්‍රයයි මේ අනික් හාමුදුරුවෝ හතර දෙනා කියපු කාරණේ එකමයි කියන්නේ මේක ධර්මානුකූලව දැන ගැනීම සත්‍ය ඥාණයට උදව් වෙනවා මිස විඥාණයට පණිවිඩය දෙන්න උදව් වෙන්නේ නැහැ. තේරෙනවා විඥාණයට මේ පණිවිඩය දෙන්න උදව් වෙන්නේ ඔයගොල්ලෝ කරන ඔය භාවනාවමයි. තේරෙනවා නේද? ඒක අපිට අර වගේ ඉතින් නිදහසේ අර හාමුදුරුව කරනවා වගේ සියලු දේ අත්හැරලා කරන්නේ නැති හින්දා කාලයක් අපි හිමින් හිමින් පුරුදු වෙනවා. තේරෙනව නේද? එහෙම කවුරුවක් කිව්වට මෙන්න මෙහෙම වෙනවා මෙහෙ දර්ශනය ලැබුණාට කියලා පිළිගන්න එපා. එහෙම කතාවක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ දර්ශන. තේරෙනව නේද? ඊට වැඩිය සියුම් කතාවක්. සියුම් භාවයේ සියුම් බුද්ධ ඥානෙම පැහැදිලි කරපු එක පිළිගන්න වර්තමානයේ ඔය නිගම් බොරුවට බුදු වෙච්ච අය කියන ඒවා පිළිගන්න යන්න එපා. ධර්මයේ විකෘති වෙනවා. තේරෙනවා නේද? එතකොට අපි මෝඩ වෙනවා. ශ්‍රාවක ගුණයෙන් අපි ඈත් වෙනවා. ඉතින් හැමදෙනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ මූලික පැහැදිලි කිරීම අවසන් කරනවා. 12 මාරට තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. අවස්තරුවේ මේ සූත්‍රයේ තියෙන සාරාංශය සම්පින්දනයක් විදිහට සාකච්ඡා කරලා බලමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.